මෛත්‍රිය. මෛත්‍රී කරනකොට ඉතින් අපි මේ දැන් අපි භාවනාවක් කරන්නේ මොකටද? අපේ හිත එකඟ කරගන්න. අනුන්ගේ හිත එකඟ කරන්න නෙමෙයිනේ. නේද? ඒක මතක් කරන්න. ඇයි මේ භාවනාව කරන්නේ? අනිත් අයට උදව් කරන්න නැද තමන්ට උදව් කරන්න.
ඒගොල්ලන් දන්නේ නැහැ.
ඒගොල්ලෝ දන්නේ. ඒකට මේ ඒක නෙමෙයි වැදගත්. උදව්වක් වෙනවා නම් වෙයි ඒක වෙනම දෙයක්. එනවාට අපට වැදගත් වෙන්නේ මේ අපේ හිත දියුණු කරන්නයි අපි භාවනා කරන්නේ. ඒතර මෛත්‍රිය වඩනකොට ප්‍රයෝජනේ මොකද්ද? තරහ ගති අඩු කර ගැනීම. මේගොල්ලන්ගේ තරහ ගතිද අපේ තරහ ගතිද? අපේ තරහ ගති. එතකොට අපේ තරහවක් එන්න හේතු අඩු කරන්න තමයි අපි ඔය විදිහට භාවනා කරන්නේ. දැන් අපි කෙනෙක් ගැන අපිට අකමැත්තක් එනවනම් ඒක තරහට යන්න පුළුවන්. නේද? එතකොට ඒ ගතිය අඩු වෙනවා. එහෙනම් තමයි අපි ඔක හිතවත් අය, මැදහත් අය අන්තිමට තරහායට එනකන් ගියේ. දැන් එකපාරටම තරහාය හිතන්න ගියොත් සමහර විට අමාරුයි. කෙලින්ම තරහකාරයෙක් මතක් වුණාම මේ මෛත්‍රිය කරන්න ටිකක් අමාරුයි. ඒකට හිත හදලා අන්තිමට තමයි අපි තරහාය ක්‍රමයෙන් හිත ගේනවා ඒගොල්ලන්ටත් මෛත්‍රිය කරන්න පුළුවන් මට්ටමට. එතකොට මේ තරහ තියෙන්නේ අපේ හිතේ මිසක් ඒගොල්ලෝ ළඟ නෙවෙයි. ඒගොල්ලන්ගේ තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්, ඒක අපට වැඩක් නෑ. මේ අපේ හිත දිනු කරගන්නනේ අපි භාවනා කරන්නේ. වෙනස් හින්දානේ තරහ කියලා හිතෙන්නේ වෙනස් හින්දා. ඒක තමයි ඒ වෙන්න උදව් වෙන්න තමයි මේ භාවනාව කරන්නේ. ඉතින් ඔක කරනකොට හැමෝම එක වගේ වෙනවා. ඒක එතකොට ඉන්නේ අර අප්‍රමාණ මෛත්‍රිය. ප්‍රමාණ කරන්න බෑ ඒකට. දැනට අපි ප්‍රමාණ කර කර තමයි හිතන්නේ එක එක්කෙනාට වෙනස් අපිට හිතන්නේ. ඒකේ හිත වැඩෙනකොට ඔක හොඳටම වැඩුණා. තරහකාරයත් එකයි, තමන්ගේ පවුලේ කෙනත් එකයි, නැත්නම් හොඳම යාළුවත් එකයි, තරහකාරයත් එකයි. මොකක් හරි යා බණ පොතක් දෙනකොට මගේ මෙයා යාළුවනේ, එයාටද දෙන්නේ? මෙයා මගේ තරහකාරයෙක්, එයාටද? එහෙම තෝරන්න වෙන්නේ අර මට්ටමට එනකොට. එහෙම නිකන් තේරෙනවා කියන්නේ අපි තාම ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. හරිද? ඒතර තේරුම් ගන්න ඕන අපි ඉන්න මට්ටමේ තියෙන කෙලෙස් අඩු කරගන්න තමයි මේ මෛත්‍රිය වඩන්නේ. එතෙන්දී අපිට වර්ග කිරීමක් තියෙනවා. ඒක නැති වුණා නම් මේ භාවනා කරන්න ඕනේ නැහැ. නැහ් අපි වෙන් කරනවා නෙමෙයි, මේ තියෙන මට්ටම යොදාගන්නේ අපේ භාවනා කරන්න. අපි අමුතුවෙන් මේ ආ දැන් මේගොල්ලෝ තරහයි කියලා අලුතෙන් තරහකාරයෝ කොට හදනවා නෙවෙයිනේ. දැනට අපේ හිතේ தත්තේට ඉන්නවා එහෙම කොටස. හද යාළුව කොටසකුත් ඉන්නවා නේද? යාළුව ඉන්නවා කියන්නේ යාළුව නොවන කොටසකුත් ඉන්නවා. ඒක මේ අලුතෙන් භාවනා කරද්දි වෙන් කරනවා නෙමෙයි, ඒක තමයි මේ අපේ සාමාන්‍ය ජීවත් වෙන මට්ටම්. ඈ එතකොට ඒක අඩු වෙන තරමට හොඳයි. එහෙම ગેප් එකක් නැතුව ඒ හැමෝම සමාන වෙනකොට දැන් බුදුහාමුදුරන්ට තමන්ගේ පුතා වුණ රාහුල හාමුදුරුවොත් එකයි, ඇච්චර මරන්න ආපු දේවදත්ත හාමුදුරුවොත් එකයි, දෙන්නටම එකම මෛත්‍රී. තේරෙනවද? ඒ මට්ටමේදී ඉතින් ඕක වෙන් කරාද නැද්ද කියන එකේ වෙනසක් නැහැ. හැබැයි එතෙන්ට එනකම් අපිට අපි කෙලස් තියෙන හින්දා අපි ඉන්න මට්ටමෙන් හිතන්න ගන්නවා. එතකොට මෛත්‍රිය කියන්නේ මූලිකව අපි ඉන්න මට්ටමේදී කරන භාවනාවක්. හරි? එතකොට ඇයි භාවනාව කරන්නේ? මේ ඉන්න කෙලෙස් මට්ටම ටික ටික අඩු කරගන්න. ඒකයි හොඳට මෛත්‍රිය වැඩෙනකොට හොඳට මෛත්‍රිය වඩලා යනකොට තමන්ගේ හොම සෑහෙන තරහකාරයෙක් මූණට හම්බ වුණත් අර වෙනද වගේ අප්‍රසන්න ගතියක් එන්නේ. හරි මෛත්‍රිය පිළිගන්න. එහෙම නොවුණා නම් එහෙම ඉතින් එක්ක අහක බලාගෙන හරි යන්න වෙනවා. ඉතින් ඒක නැති වෙන්න තමයි, ඒක අඩු වෙන්න තමයි භාවනා කරන්නේ. එතකොට මේ භාවනා කරද්දී අමුතුවෙන් කොටස් හදනවා නෙවෙයි. අපේ ඉන්න හිතේ තියෙන මේ දුර්වල ගතිය හින්දානේ අපි එහම වෙන් කරගෙන තියෙන්නේ. නේද? ඒ ගතිය අඩු කරගන්න උදව් වෙනවා භාවනා කරන්නේ. මෛත්‍රිය වඩනකොට ඉතින් අපි මුලින් අපි ඉන්න මට්ටමේ දැන් මම කියලා පටන් ගන්න යයි කියලා අහන්න පුළුවන්. එතනත් වැරද්දක් තියෙනවා. ඔව් ඒ වුණාට අපි තාම විශ්වාස කරනවා නම් මම කියලා. ඔව් එහි මේ මට්ටම මේ අලුතෙන් මම කෙනෙක් හදනවා නෙවෙයි. දැනට තාමත් හිතෙනවා මම කියලා. ඒකට මේ මට්ටමේ තියෙන කෙලෙස් අඩු කරගන්න මේ මට්ටමින් ඒක කරන්න ඕන. දැන් රහතන් වහන්සේට කිසිම භාවනාවක් අවශ්‍ය නැහැ. අපට තමයි භාවනාව ඕන. නේද? ඔය පිළිකුල මෙනෙහි කරන්න ඕනේ නැහැ රහතන් වහන්සේට. මොකද ඒ කෙලෙස් ඉවරයි. අපට ඒක කරන්න ඕන. මොකද තාම අපේ ඇලීම් ගැටීම් එනවා. ඈ? අපි තේරුම් ගන්න ඕන මේ කැලස් මට්ටමේ ඉන්න හින්දායි මේවා කරන්න වෙලා තියෙන්නේ. කැලස් නැත්තයි ඉතින් භාවනා කරන්න ඕනේ. නේද?
ඒ භාවනේ
ඉතින් සිහියෙන් ඉන්නවා නැත්නම් ධානයකට සමය දීලා ඉන්නවා. එච්චරයි. ආයි ඊට වඩා මේ දැන් ඒක තමයි මම කියන්නේ. රැවටීම අයින් වුණාට පස්සේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණාට පස්සේ ආයේ මේ ලෝකෙට අහුවෙන්නේ නැහනේ. එතකොට ලෝකේ තියෙන දේවල් අරන් මේ භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඒක තමයි කියන්නේ කළ යුතු සියල්ල නිම කරන ගතිය
කියන්නේ.
ඔව් ඒක ඒසුවේ කියන්නේ නිකන් අර විවේකයක් ගන්නවා වගේ ඒ ගතිය. මනතුව මේ අර කෙලෙස් එන හින්දා මේ අමුතුවෙන් භවනා කරනවා කියලා එකක් නෙවෙයි. මේ කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරපන්. කරන්න බැරි නෑ කරන්න ඕන. කරනවා. ඒ දැන් අනිත් අයට උදව් ඒක තමයි කියන්නේ අප්‍රමාණ දැන් බුදුහාමුදුරුව හැමදාම අර මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලන්න. නේද? ඒ කාටද උදව් කරන්නේ කියලා. මම ඉතින් මේ අසරණයට උදව් කිරීම තියෙනවා. ඒ උදව් කිරීමේදී බුදුහාමුදුරන්ගේ වෙනසක් තිබුණා. මේකෙන් වැඩිම ප්‍රයෝජනේ ගන්න පුළුවන් කෙනාට තමයි උදව් කරන්නේ. මේ ධර්මයේ දැන් තේරුම් ගන්න මෙන්න මෙයාට ශක්තිය තියෙනවා නම් සෑහෙන දුරක් වුණත් යන්න. හරි. නැත්නම් ওই ළඟ ඉන්න අයට විතරක් කියා දීලා ඉන්න පුළුවන්. ඒකේ ඒ තේරුම් ගන්න ශක්තිය තියන අය හොයාගෙන යනවා. ඒ වගේ දෙයක් ඉතින් එහෙම ඒක තමයි එන්නතින් බුදුහාමුදුරන්ටත් පැත්තකට වෙලා ඉන්න තිබුණානේ. දැන් මම අවබෝධ කරගත්තා. ඉතින් මට දුකක් නැහැ. නේද? අමුතුවෙන් පින් රැස් කරන්න ඕනක් නැහැ දිව්‍ය ලෝකෙ යන්න කියලා. ඔව්. ලංගට ඔව් දැන් ඒ රහතන් වහන්සේලාට එහෙම හිතෙනවා සමහර වෙලාවට දැන් බුදුහාමුදුරන්ටත් මුලින්ම හිතුණා කියනවනේ දැන් මේක කියා දුන්නට මේ කට්ටියට ඔබ තේරුම් ගන්න බෑ ඒ හින්දා මේ මාව නිකන් වෙහෙසටපත් වෙනවා විතරයි වැඩක් වෙන්නේ
නැහැ ඒකයි අපි ගැඹීර එක දැනගත්ත බුදුහාමුදුරෝ විහිද එකක් කාටද කියලා දෙන්නේ
ඔව් ඔව් මේ වගේ දෙයක් තේරුම් ගන්න ඉතින් ඒ කියන්නේ දැන් බුදුහාමුදුරන්ට සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා තව කෙනෙකුට තෝරලා දෙන්න. පස්වග මහණුන්ටත් අර සතියක් තිස්සේ කියා දුන්නා කියනවනේ මේ. එච්චර ඒ භාවනා කරපු ඔක්කොම අතහැරලා කැලේට වෙලා හිටපු නේද? හුඟක් හිත දියුණු කරපු අය. ඒ හිත කලින් දියුණු කරලා තිබුණානේ. ඔව්. ධර්මය අහපු ගමන් අවබෝධ කරගන්න තරම් මේ දියුණු කරලා තිබුණාය හොඳට තේරුම් ගන්නවා. මේ අනිත් අයට මේ එහෙමම අපි තේරි ඉන්නේ නැති. ඒ වුණාට අවබෝධ වෙලා නැහැනේ. නේද? ඔව් සමහර විට එකෙන් මිනිස්සු වෙලක් සමහර විට ඉන්නේ ඇති. බණ ඇහෙන්න ඇති ඒ වුණාට අපේ හිත අර ධර්මය අරුවටම තේරුම් ගන්න තරම් දේනු වෙලා
නැහැ.
අර කවුද උපකා ජීවකයා නේද? උපකා ජීවකයා තියෙනවා. එතකොට මේ තපස්සු බලනවා. ඒගොල්ලෝ ඒ දානේ පූජා කරනවානේ. හාමුදුරුවරු හිටියේ නැහැ නේද එතකොට? එතකොට සංඝ රත්නයේ සරණ යන්න බෑ. බුදුහාමුදුරුවෝයි දහමයි විතරයි. මේ දෙක තමයි සරණ ගියේ. එක.
ඒගොල්ලෝ බෞද්ධයෝනේ නැද්ද එතකොට?
අපිනේ ඔය නම් දාගෙන තියෙන බෞද්ධයෝ වෙන්න ඕන අරකයි මේකයි. බුදු සරණ ගියා. දැන් බෞද්ධයා වුණාද නැද්ද කියන එක නෙමෙයි බුදුහාමුදුරන්ට වැදගත් වෙන්නේ. මේ මාර්ගයට වැටුණාද නැද්ද? අපි බෞද්ධය කියන්නේ මාර්ගයට වැටෙන අය නෙමෙයිනේ. අර වචන තුන කිව්වහම බෞද්ධය. නේද?
එහෙම
එහෙම බෞද්ධය වුණා කියලා මොකද්ද ඇති වෙන්නේ? බෞද්ධයා වෙලා කරන්නේ පව් වැඩ නැහැ. ඒ නමට බෞද්ධ විතරනේ එතකොට. ඔව්. ඒකයි මාර්ගයට වැටෙන එක මාර්ගයට වැටෙන්න උත්සාහ කරන එකේ වෙනසක් තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ නියම බෞද්ධයා කියන්නේ අර ආර්ය මාර්ගයට වැටෙන අය වේ වැටෙන්න උත්සාහ කරන අය. අද කාලේ කියන ඔය මේ ප්‍රශ්න තියෙනවා නහ. අදිවචන සම්පස්සේයි පටිග සම්පස්සේයි අහලා තියෙනවද එහෙම දෙයක්? පස්සේ කියලා එකක් අහලා තියෙනවද? මොකද්ද පස්සේ කියන්නේ? ඔව්. මොකද්ද උදා කොහෙන්ද උදාහරණයක් කොහෙන් කොතනද ඇති වෙන්නේ? සයි රූපයයි චක්කු විඤ්ඤාණය. ඔය තුන එකතු වුණාම පස්සේ කියනවා. ඒකට චක්කු සම්පස්සේ කියලාත් කියනවා. නේද? හයි රූපෙයි විඤ්ඤාණය. ඒක ඇති වෙන්නේ එතකොට මොන වෙලාවේද? දකීම සිද්ධ කරනකොට තමයි ඇහැයි රූපේ චක්කු විඥානේ කියන තුන එකතු වෙන්නේ. නේද? අසීම කරන වෙලාවේදී මොනවද එකතු වෙන්නේ? කනයි ශබ්දෙයි සෝත විඥානේ. සද්ද යහන්න හැදෙන විඥාන. ඒ තුන හටගත්තා නැත්නම් එකතු වුණා සංගතියක් වුණා කියන එකට කියනවා පස්සේ. හරි. අයි වගේ අපි ගඳක් සුවඳක් දැනෙනකොට නාසයයි ඒ
සුවඳයි
ඔව් ගාන ආරම්මණය කියන ගඳ හරි සුවඳ හරි ඒ ගඳ සුවඳ දෙන ආරම්මණේ ඒක දැනගන්න විඥානය ඒකට කියනවා ගාන විඥානය ඒ වගේ රසක් දැනෙනකොට දිවයි රසය ගැටෙන රස ආරම්මණේ ඒක දැනගන්න විඥානය ජීවහා විඥානය දිව නිසා හටගන්න විඥානය ජීවහා විඥානය ඔය තුන එකතු වුණාම කියනවා ඒ පස්සේ රස දැනීමේදී තියෙන පස්සේ ජීවහා සංපස්සේ කියලා ඒ වගේම ඊළඟ ආයතනෙ මොකද්ද කය කයට පොට්ටබ්බ ඒක දැනගන්න හිත තමයි විඥාණය කාය විඥාණය. කායයි පොට්ටබ්බයයි කාය විඥාණයයි හටගන්න තැන කාය සම්පස්සය. ඒ වගේම හිතනකොට මනසයි ධම්ම මොන හරි අරමුණු වෙන දේ මනසට ඒක හින්දා අලුතෙන් දැනගන්න හිත මනෝ විඥාණය. මන ධම්ම මනෝ විඥාණය. ඒකට කියනවා මනෝ සංපස්සේ. එතකොට ඔය ඔක්කොම පස්ස. දැන් එක පැත්තකින් දැන ගන්න ඕන පස්සය කිව්වට ඒක මොන වගේ දෙයක්ද? රූපයක්ද? සිතත් එක්ක ඇති වෙන චෛතසිකය සිටිවිල්ල පස්ස චෛතසිකය කියලා කියන්නේ චෛතසිකයකට තව උදාහරණයක් කියන්න බලන්න මොන වගේ වෙන චෛතසිකය වේදනාව වේදනාව කියන එක රූපයක් නෙමෙයිනේ හිතට දැනෙන දෙයක් නේද ඒකට කියනවා චෛතසික කියලා හරි තොට ඒ චෛතසිකේ එක එක වැඩ තියෙනවා. දැන් පස්සෙන් කරන වැඩේ නෙමෙයි වේදනාවෙන් කරන්නේ. හිත දැනුවත් කරන ස්වභාවයන් ටිකක් තියෙනවා නේද? දැන් සංඥාවෙන් කරන්නේ ওই දෙකම නෙමෙයි ඊට වඩා වෙනස් එකක්. නේද? තොට ඒ චෛතසික කියන්නේ එක එක විදිහේ වැඩ කරන. එහෙම නැත්නම් අපේ හිත එක එක විදිහට දැනුවත් කරන සිතවිලි ටික චෛතසික ඒවා එතකොට හිත තියෙනකොට විතරයි තියෙන්නේ හිතක් නැත්නම් චෛතසික වලට තියෙන්න බෑ හරි හිතේම ඇති වෙන ගති ටික ඔව් එතකොට දැන් ඒක පැහැදිලි නේද චෛතසික එතකොට ඒවා නාම ධර්ම කියලාත් කියනවා නේද නාම ධර්ම කියනකොට එනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එතකොට චේතනා එක්ක යෙදෙන තව චෛතසික ගොඩක් තියෙනවා එක එක සමහර විට දැන් ඒ කියන්නේ අපිට දැන් ලෝභ හිතක් හැදෙනකොට සමහර චෛතසික දේශ සිතක් හැදෙනකොට සමහර ඒවා ඒ වගේ වෙන වෙන චෛතසිකත් යෙදෙනවා. අරවටික සාමාන්‍ය හැම හිතකම තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තවත් දෙකක් යෙදෙනවා ඒක අපි වැඩි කතා කරන්නේ. ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතාවය. ඒ කියන්නේ නිකන් හිතක් හැදෙන්න නිකන් පණ ඇති ගතියක් තියෙනවත් එපා. පණ නැති එකක හිතක් හැදෙන්නේ නැහැ නේද? එතන ජීවිත ඉන්ද්‍රිය ඊළඟට ඔව් සබ්බචිත්ත සාධාරණ කියනවා මොකද හැම හිතකම ওই ටික තියෙනවා සාධාරණ හැම හිතකම යෙදෙනවා දැන් සමහර චෛතසික හැම එකෙම යෙදෙන්නේ ඔව් දැන් සමහර හිතවල විතරක් යෙදෙන ඒවා තියෙනවා දැන් ඊර්ෂාව දැඩි ලෝභේ ඉච්ඡාම චර්ය කියලා අසුරුකම වගේ ඒවා නේද දැන් දාණය හිතෙන දාණයක් දෙනකොට මසුරුකම යෙදෙන්නේ නැහැ. තේරෙනවා? නැත්තම් තරහ සිතිවිලි යෙදෙන්නේ නැහැ එතන.
හැබැයි
නැ ලෝභ නැ ලෝභ හිතකින් දාණය දෙන්න බෑ. එතකොට ඒ කියන්නේ හරි දානයක් දෙනවා නම් ඒ ලෝභ සිතයි ගැටෙන හිතයි යෙදෙන්නේ නැහැ. ඒවා යෙදුනොත් එතකොට යෙදෙන්නේ අර ද්වේෂසිත. ඒ තරහයි. ඒ වගේ හිත යෙදෙනවා. එතකොට ඒ හිතේ යෙදෙන එකට අදාළ චෛතසික ටිකකුත් තියෙනවා. ඒවා කොහොම එකතු කරහන් තමයි 52ක්. තර 52ම හැම හිතේම යෙදෙනව නෙවෙයි. එක හිතක දැන් ඔය කියපු 7යි. තව කීපයක් වැඩිපුරත් යෙදෙන්න පුළුවන්. හරි. අර 52න් තව ටිකක් ඒවයි යෙදෙන්න පුළුවන්. හැබැයි ඔය හැම එකේම අර 7 තියෙනවා. ඒ හින්දා ඒවා හැම හිතකටම සාධාරණයි. සබ්බ චිත්ත සාධාරණ. හැම හිතකටම පොදුයි. කියන්නේ කොට අපි පස්සය කියනකොට ඔන්න තේරුම් ගන්න ඕන මේක එක පැත්තකින් චෛතසිකයක්. ඒ කියන්නේ සිතිවිලි මාත්‍රය. එතකොට දැන් අන්න ඒකක තියෙන ලක්ෂණ ටික මේකටත් පොදුයි. මොනවාගේ ලක්ෂණද? සිතක තියෙන ලක්ෂණ මොනවාද? කොච්චර වෙලා තියෙනවද ඒක? චිත්තක්ෂණ. ඊට කලින් තිබිලත් නැහැ මේක ඉවර වුණාට පස්සේ තියෙන්නෙත් නැහැ. ඒ හටගන්න මොහොතේ පෙර නොතිබීම හටගෙන ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙන. ඔන්න ඔය වගේ ලක්ෂණ තියෙනවා. ඊළඟට මේවා හේතුන් නිසාමයි හටගන්නේ. ඒ හටගන්න හේතු යෙදුනහින්දයි හටගන්නේ. හේතු යෙදුන් නැත්නම් ඒක හටගන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නයි. නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නේද? ඔය වගේ ලක්ෂණ ටික එතකොට මේකටත් පොදුයි. මනසිකාරය තව චෛතසිකයක්. වේදනාව වගේ තව චෛතසිකයක්. ඒ කියන්නේ මනස යොමු කරන ගතියක්. දැන් අපි දැන් හිත යොමු කරද්දී මේක මේ මොන වගේද කියලා බලන ගතියක් තියෙනවා. එහෙම ඇති වෙන්නත් පුළුවන් බලන හැටියට. දැන් නැවත නැවත ඇති වෙන්නේ මානසිකාරේ විතරක් නෙමෙයි, තව හේතු යෙදුනොත් මේ තණ්හාව එක්කනේ ආය ආයේ එන්නේ. ඒකට කැමැත්තක් තිබුණොත් නේ ආය ආයේ හිතන්නේ. ඒකට ඒකෙදී ඒ මානසිකරණේදී අර දැන් මනස යොමු කරලා මේක අපි දැන් ප්‍රධාන වශයෙන් මානසිකාරේ දෙකක් තියෙනවා, යෝනිසෝ මානසිකාරයයි අයෝනිසෝ මානසිකාරයයි. ඒක දිහා බලන්න පුළුවන්, ඇත්ත ඇති හැටියට බලන්නත් පුළුවන්, නැත්නම් අර මුලාවෙන් බලන්නත් පුළුවන්. ඒ දෙකම මනසයි. හරි. ඒක තව පැත්තකින් අර නිකන් අවධානය යොමු කරන ගතියක් ඒක. ඒක එක්ක මේ නුවණ යෙදෙන්නත් පුළුවන් නැතුව යෙදෙන්නත් පුළුවන්. හරි. මේ දෙකෙන් එකක් තියෙනවාමයි හැම හිතකම. මානසිකාරය. එතකොට අයෝනිසෝ මනසිකාරය එක තමයි දිගින් දිගට යන්නේ. ඒක හොයර දි විදිහට ගත්තහම මොකද එතකොට මේ තණ්හාව එහෙම එන්නේ. ඒකයි ඒවට තව සිතුවිලි තව උපකාර වෙනවා. මොකක්ද වෙන්නේ ඉතින් පාඩම් කරනවා. මනසිකාරය නැතුව මොකක්වත් හිතන්න බෑ. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්නේ. ඒක එතකොට යෝනිසෝද අයෝනිසෝද කියලා අන්න බලන්න පුළුවන්. ඒක ඔව්. දැන් ඔවා ඒක තමයි සිහිය නුවණ යෙදුනොත් තමයි ඔවා මොනවද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්තම් ඔවා දන්නේ නැහැ. ඔව්. ඔහේ යනවා කියන්නේ චෛතසික ටිකට පුළුවන් අපිව මේ යටපත් කරන්න. අභිභවා යනවා කියලා කියනවා. පුද්ගලයව අභිබවා යනවා ඊළඟට මේ හදන ටික. ඒවා ඇත්ත කියලා ඒවා මත තමයි ජීවත්
වෙන්නේ.
ඔව්. දැන් මට පාලනයක් තියනවාද ඒවයි. මේක මගේ හිත කියලා කිව්වට මම එක පැත්තකින් දැනගෙනද කරන්නේ, ඊළඟට මට පුළුවන්ද මේක කන්ට්‍රෝල් කරන්න, මට ඕන ඒවා විතරක් හිත හිතා ඉන්න පුළුවන්.
පුළුවන් වෙන්නේ බෑ නැත්තම් කොහොමද භාවනාවක් කරන්නේ. මට ඔලිම්පික් කියලා කියලා මේ සාමාන්‍ය කන්ට්‍රෝල් එකක් තියෙන නිසානේ භාවනා කරන්න පුළුවන්.
එතකොට දැන් භාවනා කරනකොට Tamanට ඕන විදිහටම හිත තියෙනවද? ඒක පුරුදු කරනකොට ටිකක් පුළුවන්. එහෙම වුණත් දැන් භාවනාවේ ඉන්න දාස භාවනා නොකර ඉන්න දාස. කරනවා. එතකොට භාවනාවේ ඉන්නද වැඩියෙන් ආසා භාවනා නොකර ඉන්නද? නොකර ඉන්න තමයි. නොකර ඉන්නයි. ඔව් පුරුදු වෙලා තියෙන්නේ නොකර ඉන්න. මම අහන්නේ ඉතින් දැන් ධර්මයක් අහලා හරි. තමයි වෙන වැඩ තියෙනවා. ඒ හින්දා තමයි භාවනා කරනකොටත් ඉතින් මතක් වෙනවා අර කරන්න තියෙන
ඒවා.
එහෙම වෙලා තියෙන්නේ අර වෙන දේවල් වලට කැමැත්ත වැඩි. කැමැත්ත වැඩි කරලා තියෙන්නේ අපේ අර සිතුවිලි වල ඇත්ත ඇති හැටි අපි දකින්නේ. සිහිය නුවණ පිහිටන්නේ නැති හින්දා. හරි. ඒ හින්දා තමයි මේ මෙච්චර අමාරු.
කැමැත්ත නැති කරගන්න පුළුවන්. හැබැයි එතකොට මේ ජීවිතේ ඉන්නේ.
දැනට ඔහොම හිතනවා. ඉතින් ගියානම් ඉතින් මේක පුළුවන් කියලා. එහෙම ගිය පඩියට මේ රහත් වෙන්න බෑ. ප්‍රශ්න වැඩි. නහාමුදුරන්ට ප්‍රශ්න නැහැ කියලාද
හිතන්නේ?
හිතනවා ඉතින් ඒ වගේ ගිහිල්ලා බලන්න ඕන මේ හා එහෙම නම් ඔහම යන යන හාමුදුරුවෝ
එයිලා අපි ඉන්න තැනකට අපෝ එනවා
ඊයේ හම්බ වුණා කැලේ ඉන්න සුදු හාමුදුරු කෙනෙක්. ඕස්ට්‍රියන් හාමුදුරු කෙනෙක්. කාලයක් කැලේ කියන්නේ ආරණ්‍යක කුටියක ඉන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා තවත් සුදු හාමුදුරු කෙනෙක් එක්ක ගිහිල්ලා කතා කර කර හිටියා. මේ හාමුදුරුව පෙන්නවා මේ කකුලේ ලොකු කැලලක් තියෙනවා. මොකද්ද අනිත් හාමුදුරන්ගෙන් අහුවා කූඩල්ලන්ට එහෙම බයද කියලා. කෑ හාමුදුරු කියව නෑ බය නෑ කියලා. ඊවසම මේ පෙන්නලා කිව්වා මේ මොකද්ද මේ මේ හාමුදුරෝ යන පාරේ අර මීමැස්සෝ වගේ හදන මේ ඒ මැස්සෝ ජාතියක්. මට තේරුන්නේ නෑ ඒ මොකද්ද ඉංග්‍රීසි වචනේ. ඔව් ඒ හරි විසයි. දැන් හාමුදුරුවෝ බොහොම සිහියෙන් මග ඇරගෙන ගියාට එක දවසක් යනකොට එකෙක් පෑගිලා හරි මොකක් හරි වෙලා විදල. හාමුදුරුවෝ දිව්වලු කෙලින්ම අනිත් නායක හාමුදුරුවෝ ඉන්න තැනට වීමේ මොකක් හරි මේ බෙහෙතක් කරන්න කියන. ඒ තරම් විසයි. දෙබරු වෙන්නේ. දෙබරට මොකක්ද කියන්නේ?
වස්
ඔය වගේ වචනයක් තමයි මම හිතන්නේ කිව්වේ. ඔව්. දෙබරේ. හා. පස්සේ ඉතින් මේ ඉතින් හාමුදුරුවෝ වැඩ කරන කෙනෙකුට කිව්වහම මොකක් හරි මේ පුවක් ගහකට නැගලා මොනවාද ඒවයි ඉස්මාරගෙන මේකට දැම්මලු. පුවක් ගෙඩිය කරු මොකක්ද? ඊට පස්සේ ඉතින් මේ දාලා දැන් හරි කිව්වලු. ඉතින් හරි වුණාට හාමුදුරුවන්ගේ විස බැස්සේ නැහැලු. එදැන විස අඩු වෙලා වුණාට ඒක දැන් කීප දවසක් තියනවා විස. මේ ඊට පස්සේ දවසක් බලනකොට මේ එතන කූඩැල්ලෙක් කනවලු. අර තුවාලි. හාමුදුරු බැලුවලු. හරි. මෙයාට ලේ ටික බොන්න අරින්න ඕන කියලා බීලා බීලා වැටිලා යනකම් බලා ඉඳලා. ඊට පස්සේ අර විස අඩු වෙනවා.
ඒක වෙනවා.
හැබැයි ඉතින් මේ අර කැලල ලොකුවට තිබුණා. මේ ගොඩක් ඉස්සර වුණා කතාවක් කිව්වේ.
ඉතින් යාගේ හමත් සුදුයි නිසා ඉතින් ඒකින්ද වැඩි පේනවා
නේ. ඔව්. ඊට පස්සේ නම් අතරින් ගියේ නැහැලු වෙන පාරකින් අරකම ගියා. ගියාලු මේ මොනවා වුණත් දැන් ඕක හිතන්න එපා. මේ මේ ගෙදරින් ගිය ගමන් හරි ලේසි මේ මේ අවබෝධ කරගන්න. ඒක තමයි ඔය ප්‍රශ්න. කොහේ ගියත් ඉතින් අපි මේ දැන් එකක් තමයි මේ දහම දැන් හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයිනේ අවබෝධ කරගන්න පුළුවන්. ගිහි අයටත් මාර්ගඵල ලබන්න පුළුවන්. නේද? එහෙම ලබපු අය වැඩි ඒ කාර්යය. කියන්නේ ධර්මයේ හැසිරෙනවා නම් ඒ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා. අමාරු වෙන්න පුළුවන්. ඒක ඒක වෙනම කතාවක්.
වැඩ කරන්නේ නැත්තම් වෙනායේ ඉන්නවා නම් ඒවා කරන්නේ එතකොට පුළුවන්.
ඒක ඉතත් තමයි.
ඒගොල්ලෝ මම බක්රන් තව ලෙඩ. නැත්තන් ගියාම වෙන්නේ ගෙදර වැඩ මේ අත කෙලස් වැඩි.
මම දැන් ඔය
ගෙදර වැඩවත් මතක් නෑ.
ඔය අනේක ගැනනේ කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ අහලා තියෙන ධර්මයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද මේ ගෙදරින් යන්නම ඕන කියලා මම කවබෝතද? නෑ.
අපිට නිතරම කියන්නේ ලොක්ක මුදු ගතුවා. සූර්යාගාර ගතුවා. ආත් දෙක කියලා තියෙන අය තමයි ඉන්න. සතර කාලේ ඉන්න කියලා
මම
තමයි කපේ කෙලස් කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඒක තමයි. වයසෙන් කියන්නේ වයසෙන් නෑ. වැඩ වැඩ ගන්නවා. නෑ නෑ. වැඩ වැඩි දාන්නේ කරගන්න. ඔය ඔක්කොම සෛල නැරෙන්නේ. එන්න කොටයි.
දැන් කියන දේවල් බලන්න ඕනේ මේවා බුදුහාමුදුරුවෝ කියපු දේවල්ද අපි හදාගත්තු දේවල්ද සූත්‍ර වල මොනවද තියෙන්නේ
ඒව විතරක් නෙමෙයි අපි දැන් සමහරක් වෙලට තේරෙන්නේ ඒවා අපේ කය වල තේරෙන්නේ
දැන් ගිහිගේ අතෑරලා
පොඩ්ඩේ කලු කාලේ ඉන්න
පොඩ්ඩක් ඉන්නකො ගිහිගේ අතෑරලා යන්න ඕන කියලා සූත්‍ර වල තියෙනවද ගියාය හිටියාය ඒක නෙමෙයි මං අහන්නේ ධර්මය අවබෝධ කරන්න නම් මේ මාර්ගඵල ලබන්න නම් මේ ඔක්කොම අතහැරලා යන්න ඕන කියලා කියලා තියෙනවා ගියාය ඉන්නවා ගියායට ලේසි ඒක වෙනම කතාවක්
දැන්
ඒ හින්දා තමයි මං අහුවේ දැන් ගෙවල් වල ඉඳලා ගිහි ජීවිතේ ඉඳලා මාර්ගඵල ලැබපු අය නැද්ද එතකොට මෙතෙන් බැරි නම් එහෙම පුළුවන් වෙන්න පුළුවන්ද එහෙනම් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය දෙයි බලනවා මිසක් මේවා අතහැරලා යන්න ඕන කියන එක අපි හිතෙන් හදාගත්තු එක හරි යන්න පුළුවන් නම් යන එක වෙනම කතාවක් ඒක අත්‍යවශ්‍ය නැහැ ලේසියි කියලා ඉතින් හිතාගෙන ගියාටම මාර්ගඵල ලබනවාද කියන එක කියන්න බෑ. හරි? ලබන්න බෑ කියනවා නෙමෙයි. ගිහි ගෙදරට වඩා ලේසියි අතහැරලා යන එක. හැබැයි ඒ ගියත් කරන්න ඕන දේ හරියට දන්නේ නැත්නම් ඒකේ යෙදෙන්නේ නැත්නම් මේ ගෙදර හිටියයි එහෙ හිටියයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දහම හරියට අහලා තේරුම් ගත්තොත් ඔය මම කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ගෙදර ඉඳගෙන සෑහෙන දෙයක් කරන්න පුළුවන් අර ගියායට වඩා. දැන් එහෙම ගියායට සමහර විට ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඔහේ තනියම පුරුදු පුහුණු කරනවා. දැන් ඕගොල්ලෝ වුණත් දැන් ගිහි ජීවිතේ හිටියා හින්දා නේද මේ වගේ සාකච්ඡා අහන්න ලැබෙන්නේ තව තව හාමුදුරුවන්ගේ බණ අහන්න ලැබෙන්නේ එක එක දේවල් නේද සමහර දැන් ඔය මෑණිවරු ඉන්නා මෙහෙණි ආරාමවල ඒගොල්ලන්ට මේ අවස්ථාව නැහැ ඉතින්ලා කතා කරලා බලන්න මේ මෑණිවරු එක්ක අහන්න බැරි කම නෙමෙයි දැන් ඔක හම්බ වෙලා අහන්න කතා කරලා බලන්න දැන් එතකොට තේරෙයි කොච්චර අවබෝධයක් තියනවාද වැඩ විතරක් නෙමෙයි මම මේ කියන්න හදන්නේ දැන් ඕගොල්ලන්ට තියෙන අවස්ථාව ඒගොල්ලන්ට නෑ ධර්මය අහන්න ධර්මය ලැබෙන්න දැන් ඒක හාමුදුරුවරු හම් වෙන්නේ
විශ්වාස කෙනෙක් ඉන්නවා එයාගේ ඔළුව පිරීලා පන්සල දිනු කරන හැටි පන්සල මේ ප්‍රවේශම් කරන හැටි අනිත් මෙහෙණි ඉන්නවරු එයාට ඉන්නේ කියලා පරිසම් කරන්නේ සන්ඩේ ස්කූල් එකට ලෑස්ති කරන්නේ ඒ මෙහෙණි මහත්මයාට සල්ලි හොයන්නේ ඒ මෙහෙණි මහත්මයාට තියෙන කරදර අපේ ගෙවල් වල තියෙන කරදර වලට වඩා
දැන් එහෙම වෙන්න පුළුවන් එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම්මම කියලා තියෙනවා අතහැරලා ගිහිල්ලා උත්සාහ කරන එක පහසු වෙන්න පුළුවන් ඒ වුණාට එහෙම්මම ගලොත් විතරද මේකේ ප්‍රතිඵල මාර්ගඵල ලබන්න පුළුවන් එහෙම නෙමෙයිනේ නේද දිහි අය ගොඩාක් අය මාර්ගඵල ලැබුවා එතකොට අපි මේ පැත්තෙන් හිතන්න ඕන කරන්න බැරි දේ ගැන හිත හිතා අනේ අපට මේක බෑ කියලා හිතනවට වඩා කරන්න පුළුවන් දේ බලන්න. ඒකේ වාසි වගේම දැන් සමහර විට ගිහි ගෙයි ඉන්න එකේ වාසිත් තියනවා. දැන් ඔය දැන් මේ වගේ ඒ කියන්නේ ධර්මය අහලා විමසලා ඒ වගේ පැත්තෙන් නුවණ ඇති කරගන්න පුළුවන්. ඊළඟට තමන්ට ඒ අවබෝධය ගත්තට පස්සේ අර කිව්වා වගේ හිත වැඩෙනකොට නිකම්ම අතාරි අනවශ්‍ය දේවල්. මම දැන් අනවශ්‍ය දේවල් අල්ලගෙන ඉන්නේ අපේ තියෙන මෝඩකම හින්දාමයි. එතකොට දැන් ආයේ අපි එමු අර මේ පස්සේ ගැන කතා කරන්න නේද ඒකනේ ඇහුවේ ඒක හොඳ ප්‍රශ්නයයි ඊළඟට දැන් අපි තේරුම් ගත්ත පස්සේ කියන්නේ සිතේ ඇති වෙන චෛතසිකයක් විතර නේද? ඒතකොට එක එක චෛතසිකයට එක එක වැඩ කරන්න පුළුවන්. දැන් මේ චෛතසිකේ කරන වැඩේ තමයි ඔන්න ඔය ಜಾති තුන එකතු වුණා කියන අදහස හිතට දෙනවා. ඇහැයි රූපෙයි චක්කු විඥානෙ එකතු වුණා කියලා කියන්නේ කවුද? චක්කු සංපස්සේ. කනයි ශබ්දයයි සෝත විඥානෙ එකතු වුණා කියලා කියන්නේ සෝත සංපස්සේ. හරි, ඒ සිතේ ඇති වෙන සෝත සංපස්ස චෛතසිකේ. ඒ වගේ නාසයයි ගඳ සුවඳයි ගහන විඥානය. අපි තුන එකතු වුණා කියන්නේ ගහන සංපස්සේ. දිවයි රසයි ජීවහා විඥානය එකතු වුණා කියන්නේ ඒ එතන තියෙන පස්සේ ඒකට කියනවා ජීවහා සංපස්සේ. කයයි ස්පර්ශයයි නැත්නම් පොට්ටබ්බයයි කාය විඥානයයි එකතු වුණා කියලා කියනවා කාය සංපස්සේ. මනයි ධම්මයි මනෝ විඤ්ඤාණ එකතු වුණා කියන අදහස දෙන්නේ මනෝ සංපස්සේ. එතකොට ඒ පස්සේ ඇති වෙන්නේ ඒ හිත ඇති වෙන කොටම ඒ හිතත් එක්ක නේද? ඊට කලිනුත් නැහැ පස්සේ නැහැ. චෛතසික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක පවතින්නේ ඔය චිත්තක්ෂණයක් කියන කුඩා කාලයක් කියලා දැනට හිතාගන්න. තව තව අවබෝධ වෙනකොට තව තව දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේවා ඉබේ හට ගන්න දේවල් නෙමෙයි, හේතුන් නිසා සකස් වෙන හේතුඵල ධර්මයේ අනු නේද? පටිච්ච සමුප්පන්න දේවල්. සංකත ධර්ම කියලාත් ඔකට කියනවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන දේවල්. ඊළඟට මේ පස්සෙන් ඇති කරන මුලාව මොකද්ද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. පස්සේ නිසා අපි වැරදි දැක්මකට, වැරදි වැටහීමකට යනවා කියන එක. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා මේ පස්සේ නිසා තමයි මේ ඇති වෙන සීරම මත ටික දෘෂ්ටි ටිකට වැටෙන්නේ. ඔය ඒ කාලේ තිබුණ මත ගැන විස්තර කරනවා, දෘෂ්ටි ගැන විස්තර කරනවා බ්‍රහ්මජාල සූත්‍ර කියන එකේ 62 62ක් මිත්‍යා දෘෂ්ටි කියලා අපි ඒ කියන්නේ. ඒ 62ක් ප්‍රධාන වශයෙන් තිබිලා තියෙනවා එක එක මත දෘෂ්ටි. ඒකට ඒ හැම එකක්ම බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ඔකත් මේ ස්පර්ශය නිසා හටගත්ත දෙයක්. අදපි පස්ස පච්චය කියලා පාලියෙන් කියනවා. ඕකත් ස්පර්ශයේ ප්‍රත්‍ය. තදපි පස්ස පච්චය. හැම මතයක්ම හැම දෘෂ්ටියක්ම ඇති වෙන්නේ ස්පර්ශය. තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය. හේතු. ඒතර ස්පර්ශය හේතුවෙන් තමයි ඔය දෘෂ්ටි ඇති වෙන්නේ. ස්පර්ශය හේතුවෙන් තමයි මේ වැරදි මතයට වැටුනේ. ඒතර 62ක් මිත්‍යා දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. එතකොට පේනව නේද මේ මේ පස්සය කියන එකෙන් කොච්චර මුලා කරනවද කියලා. සසරේ ගෙනියන්න හේතු වෙන්නේ ස්පර්ශය. හරි? ඒක ස්පර්ශය නිසාමයි අපි මේ එක එක දෘෂ්ටි වලට අහු වෙලා. ඒ හින්දා ඕකේ ඇත්ත ඇති හැටි දකින්න උත්සාහ කරන්න. ඒකෙනුත් සම්මාදිට්ඨිය ගන්න පුළුවන්. ස්පර්ශය මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. හරි? ඒකෙදි තේරුම් ගන්න තියෙනවා ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද? අත්ංගමය මොකද්ද කියන්නේ. ඕක ඇති වෙන කෙනාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම ඇති කර ගන්න පුළුවන්. එතකොට මේ ස්පර්ශය නිසා නැත්නම් පස්සය නිසා එන වැරදි දැක්මක් තමයි අපිව ලෝකෙට අහු කරන. ලෝකය ලෝ ඕකය පිළිගන්න බාරගන්න තත්ත්වයට ගේනවා මේ ස්පර්ශය නිසා. ඒ හින්දා තමයි ලෝකෙ ගැන එක එක මත එන්නේ. ඒක එක මතය. ලෝකෙ නරකයි කියලා හිතාගත්තොත් තව මතය. නේද? ලෝකෙ නිට්ටයයි කියලා හිතාගත්තොත් එක මතය. ලෝකේ අනිත්‍යයි කියලා හිතාගත්තොත් තව මතයක්.
අනිත්‍යයි කියලා නෙවෙයි.
ඒ වුණාට ඒවා දෘෂ්ටි. ලෝකේ තියෙනවා කියලා හිතුවොත් එක මතයක්. ලෝකේ නැහැ කියලා හිතුවොත් තව මතයක්. දැන්
අර
ගහ වැටෙනවා කියලා උදේ ප්‍රශ්නයක් ඇහුවි. එතකොට ඒක තියෙනවා කියලා කිව්වොත් එක මතයක්. ඒක නැහැ කියලා කිව්වොත් තව මතයක්. ඔක්කොම දෘෂ්ටි. ඒවා ඇති වෙන්නේ ඇයි? ස්පර්ශය නිසා. පස්සපච්ච. ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ.
ඈ? සර අනිත්‍යයි ලෝකේ අනිත්‍යයි කියලා හිතුවොත්
ඔව්.
ඒක දෘෂ්ටියක් වෙනවා. ඒක සම්මා දෘෂ්ටියක් නෙමෙයි. හරි දෘෂ්ටියක් නෙමෙයි.
හැමයි කියා ලෝකේ අනිත්‍යයි කියලා හිතපු පළියටම රහත් වෙන්නේ නැහැනේ. චර හිතන්න පුළුවන් දාන ලෝකේ අනිත්‍යයි මම අනිත්‍යයි
සමුගෙම
ඒකම තමයි දැන් අනිත්‍යයි කියලා බාර ගැනීමේ ප්‍රශ්නය තමයි මේ පෙන්වන්නේ. දැන් ඔක ස්පර්ශයට අහු වෙලා ඔය වැඩේ කළාට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ලෝකෝත්තර දැක්ම ඇති වෙන්නේ නැහැ. දැන් ඒක මම කිව්වට තේරෙන්නේ නැත්නම් අපි දැන් අපි රැවටෙන ගතිය දන්නවනේ. අර වතුරට එබෙන බල්ලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. හරි? අනේ තව බල්ලෙක් ඉන්නවා. දැන් මේ බල්ලට ධර්මය අහලා අපි ලෝකේ තියෙන ඔක්කොම අනිත්‍යයි කියලා බලන්න කියනවා. එතකොට මෙයා මොකද කරන්නේ? අර බල්ලා අනිත්‍යයි. ඔබ බල්ලා හිටියට ඔබ බල්ලා අනිත්‍යයි.
ඉන්නනි බල්ලෙක් අනිත්‍යයි.
අන්න හරි. එහෙම නේද හිතා? ඒක තමයි ලෝකෙට අහු වෙලා අනිත්‍ය බලනවා කියන එක. දැන් ඒකෙන් අර ඒකත් දෘෂ්ටියක් මිසක් ඇත්ත දැකීම නෙමෙයි. මොකද එයා බල්ලෙක් ඉන්නවා කියන තැනයි දෘෂ්ටිය හදාගෙන තියෙන්නේ. ඒක මත හිතන ඌන එකක් දෘෂ්ටිම මිසක් ඇත්ත ඇති හැටි දැකීම වෙන්නේ නැහැ. ඔතෙන්දි තමයි මේ සම්මා දිට්ඨිය කියන එක වැදගත් වෙන්නේ. සම්මා දිට්ඨිය නැති වුනහම පස්සේ නිසා එක එක මතවලට එන්න පුළුවන්. මත පස්සේ කියනකොටම මුලාවකට අහුවෙලා. දැන් ඒක මොකද්ද කියලා තමයි අපි තේරුම් ගන්න ඕනේ. හරි? පස්සේ නිසා තමයි ලෝකෙට අහුවෙන්නේ. දැන් ලෝකේ දෙයක් තියෙනවා ඒක අත්දකින්න මේ පැත්තේ මම ඉන්නවා කියන අදහස එනවා. චක්කු සම්පස්සේ කියනකොට අර පැත්තේ රූපයක් තියෙනවා ඒක දකින්න මේ පැත්තේ මගේ ඇහක් තියෙනවා නේද? ඇහැයි රූපෙයි වෙන් කරලා නේද? රූපේ එළියේ ඇහැ අභ්‍යන්තරයි. ඔව්. අතන බිත්තියක් තියෙනවා කියනකොට කවුද ඕක දැනගන්නේ? මේ පැත්තේ මම. චක්කු විඥානේ කියුකට කාගේ ඒ විඥාන බිත්තිය තියනවා කියලා දැක්කේ කාගේ ඇහෙන්ද? චක්කු විඥානේ. දැන් අහු වෙලා නේද? ඒතර මේ පැත්තේ මගේ ඇහැ තියෙන අර පැත්තේ බිත්තිය තියෙනවා. මේ පැත්තේ බිත්තියට තනියෙන් ඉන්න බෑ මේ පැත්තේ ඇහැ නැතුව. නේද? මේ බිත්තිය අත්දකින්න මේ පැත්තේ මගේ ඇහැ ඕන. නැත්නම් අල්ලලා බලන්න මගේ කාය ආයතනේ ඕන. අර අතන විත්තිය තියනවා කියලා දැනගන්න. එතකොට තව පස්සයක්. නේද? පස්සයක්. ඒ නිසානේ විඥානේ හටගන්නේ. ඇයි රූපේ තියනවා නම් තමයි විඥානේ හටගන්නේ.
ඉතින් ඒ කියන්නේ රූපේ තියනවා. ඇහැ තියනවා, රූපේ තියනවා. චක්කු ඥානය පස්සේ
තියනවා.
ඒ තුන එක තුන තමයි
පස්සේ. ඒ තුන්දෙනාම ඉන්නකොට තමයි පස්සේ.
ඔව්.
ඒක තමයි කියන්නේ.
ඉන්නේ
නේද? ඒක තමයි. මේ පස්සේ පිළිගත්තොත් ලෝකෙට අහු වෙනවා. මුලාවට අහු වෙනවා. හරි? ඒ හින්දා ඔන්න බුදුහාමුදුරු පෙන්නන මේ පස්සේ ගැන හොඳට නුවණින් විමසන්න. පස්සේ මොකක්ද? මේ පස්සේ හටගත්තේ ඇයි? සමුදය මොකක්ද? මේක හට නොගන්නේ ඇයි? හොයන්න තමයි ධර්මය කියා දීලා තියෙන්නේ. අපිට පේන දේ, අපි දන්න දේ ධර්මය වුණා නම් අපි රහත් වෙනවා. ඒ හින්දා තමයි බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ. නුවණින් සර්වඥතා ඥාණයෙන් දැකලා අපට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒක දැන් ඊළඟට දැන් පස්සේ නිසා මුලා වෙනවා කියන එක තේරුම් ගන්නවා. මේ පටිච්ච සමුප්පාදය අර්ථත් පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව. එහෙම හිතන්නත් පුළුවන්. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්ම තමයි ඒ ටික යෙදෙන්නේ. එතකොට ඒ ටික වෙන්නේ මේ ස්පර්ශයේ පස්සේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. හරි. අපි ඒක එහෙමමයි කියලා පිළිගන්න, බාරගන්න නිසා. එතකොට දැන් ඔන්න පස්සේ කියන එකේ මේක නිකන් අදහසක් විතරයි. මේකත් ටිකක් ඔළුවේ තියාගන්න. පස්සේ කියන එකෙන් කරන්නේ දැන් අපේ තියෙනවා දැන් නාම කියලා කොටසක් තියෙනවානේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔක්කොම නාම. හරි. ඊළඟට රූප කියලා කොටසකුත් තියෙනවානේ. සතර මහා ධාතුයි ඒවයි උපාදාය රූපයි. දැන් රූප අපි හිතන්නේ කොහෙද තියෙන්නේ? එළිය. නාම ටික කොහෙද තියෙන්නේ? එළියද? හිතත් හිත සම්බන්ධ දේවල් ටික තමයි නාම. ඒවා බාහිර දේවල් නෙමෙයි කියන්නේ නේද? එතකොට මේ නාම ධර්ම ටිකයි බාහිර රූපයි එකට සම්බන්ධ කිරීමක් තියෙනවා. ඒක තමයි ලෝකෙට අහුවෙනවා
කියන්නේ.
ඔව්. දැන් රූප කියන්නේ ලෝකෙනේ. නාම ලෝකෙට දාන්න පුළුවන්. එනට නාමයි රූපයි එකතු කරන ගතියක් තියෙනවා, සම්බන්ධ කරන ගතියක්. දැන් අපිට නාම නැතුව රූපයක් දැනගන්න බෑ. නාම ටික යෙදුන්නේ නැත්නම් මේ හිත දැනුවත් කරන්න රූපයක් ගැන දැනගන්න විදිහක් නැහැ. ඔකේ අනිත් පැත්තක් තියෙනවා. රූපයක් නැතුව නාම ටික ඇති වෙන්නත් බෑ. ඒ කියන්නේ රූපයක් අරමුණු කරගෙනමයි ඔය වේදනා සංඥා චේතනා රූපයක් ගැනමයි ඇති වෙන්නේ.
නාම ටික නැතුව රූපෙද තියෙන්න පුළුවන්.
ඒකලත් මේක හැමතිස්සෙන් බලන්න ඒක තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? තියෙනවා කියලා කොහොමද දන්නේ? දැන් නැත්තම් කියන්න බෑනේ.
ඒ ඒක නෑ නාම ටික. කියලා
නාම ටික නැත්තම් විඥාණයට අහු වෙන්නේ නෑ. විඥාණයට අහු නොවුන දෙයක් ගැන අපිට කතා කරන්න බෑ.
දැන් අපිට විඥාණය තියෙනවා. ඒ ගල නෑනේ.
ඒ උනාට ගල දන්නේ නෑනේ මංගල කියලා. තව කෙනෙක් නේ කියන්න ඕන අනතන ගලක් තියෙනවා. විඥානයකට අහු වෙන්න ඕන. අහු නොවුණා නම් ඒක තියෙනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. මෙතන හොල්මනක් ඉන්නවා කියලා
හොල්මන විතරයි දන්නේ.
හොල්මන විතරයි දන්නේ අපි කවුරුත් දන්නේ. ඇයි? විඥානයට අහු වෙලා නැහැ. එතකොට එහෙම රූප අපට අදාළ නැහැ. අපි දැනගත්තේ නැත්තම්. හරිද? අපි දැනගත්තොත් විතරයි රූපයක් ගැන ඒක අපේ ලෝකෙට අයිති. එකනේ කාගේ හරි විඤ්ඤාණයකට අහු වෙන්නම ඕන. එහෙම නැත්නම් ඒ රූපේ පිහිටන්නේ නැහැ. විඤ්ඤාණයට අහු වුනේ නැත්නම් රූපේ කොහෙවත් තියෙන්නේ. අපි කතා කරන හැම එකක්ම අපි දන්න දැනගත්තු රූප ගැන විතරයි. දැන් මෙතන හොල්මනක් කියන එක දන්නේ නැති හින්දා ඒක අදාළ නැහැ. හරි. විඥානයකට අහු වෙලා නැත්තම්
මොකක්ද නැති වෙන්න පුළුවන්ද? නැත්නම් කොයිම දුරන පාරකට අපි මේ
දැන් ඔය හොල්මනක් ගැන කතා කරන්නේ හොල්මනක් ගැන කොහෙන් හරි අහලා තියෙන හින්දා එහෙම නොවුනනම් ඕක ගැන හිතන්නවත් පුළුවන් වෙයි බෑනේ කියන විඥානයකට කොහෙන් හරි ඒ අන්න ඒක තමයි මේ කියන්නේ කා කාගේ හරි දැන් එහෙම කාගේ හරි විඥානයකට ආවේ නැත්තම් රූපයක් කියලා එකක් ගැන නිකන් හිතන්නවත් පුළුවන් වෙයි කතා කරන්න තියා බෑනේ ඔව් නැති වෙන්නේ ඒවා නැති වෙයි මං කියන්නේ මේ මේකේ ඇත්ත තත්ත්වය දකින්න. එතකොට විඥානයකට අහු වෙන්නේ මතක තියාගන්න නාම රූප කියන දේවල්. හරි? විඥානයකට අරමුණු වෙන්නේ නාම රූප. දැන් නාම රූප කිව්වහම මේ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඔන්න ඔය සම්බන්ධ කරන ගතිය තුල තමයි මේ පස්සේ කියන එක එන්නේ. නාම රූප නිසාමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන්.
පස්ස කියන්නේ එනර්ජි
එකක් කියන්නේ. ඒක කිව්වේ දැන් සිතේ චෛතසිකයක් විතරයි එක පැත්තකින්. හරි? පස්සෙන් දෙන අදහස මේකයි. මේ වගේ තුන් දෙනෙක් ඉන්නවා. නේද? එතකොට ඔව් ඒ මට්ටමට යන්න කලින් දැන් පස්සය කියන්නේ එක විදිහකට තේරුම් ගන්න මේ නාමයි රූපයි සම්බන්ධ කරන ගතියක්. ඒ කියන්නේ අපිට දැන් වේදනාවක් සංඥාවක් මොකක් හරි ආවොත් ඒක මොන රූපේ ගැනද කියලා නිකන් අදහසක් එනවා. ඒක කරන්නේ පස්සේ. හරි. එතකොට දැන් ඕක වෙන විති දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අධිවචන සංපස්සයයි පටිඝ සංපස්සයයි කියලා කියන්නේ. හරි? ඒකේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. දැන් මොනවා හරි හේතු හරි සිද්ධි හරි මොනවා හරි හින්දා නාමයක් කියලා දෙයක් පනවනවා. තියෙනවා කියලා හිතනවා. හරි අපිට නාමයක් පනවන්න පුළුවන් නම් ඒ කියන්නේ නාමයක් කියනකොට තේරුම් ගන්න අර කියපු දේවල් වේදනාවක් වෙන්න පුළුවන් සංඥාවක් වෙන්න පුළුවන්. හරි අපි දැන් මොකක් හරි හින්දානේ මොකක් හරි හේතුවක් හින්දානේ නාමයක් පනවන්නේ තියනවා කියලා හිතන්නේ. හරි ඒ මොකක් හරි කරුණක් හින්දා නාමයක් පනවනවා නම් ඒ කරුණ යෙදෙන්නේ නැත්තම් ତେର මොකද වෙලා තියෙන්නේ නාමයේ තියේද මොකක් හරි කරුණක් ඉඳලා නාමයක් පනවනවා නම් ඒ කරුණ යෙදෙන්නේ නැත්තම් නැති කල්හි හරි නැති කල්හි යන බුදුහාමුදුරුව අහනවා රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. ඒක දැන් මේ විදිහට දැනට තේරුම් ගන්න රූපයක් මේ නාමයට සම්බන්ධ කරන්න පුළුවන්ද? නාමයක් ඇති වෙන්න මොනවා හරි කරුණු යෙදෙනවා නම් ඒ කරුණු නැති කල්හි මේ නාමයට රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? රූපයක සම්බන්ධයක් වෙන්න බෑ. දැන් එතන අධිවචන කියලා කියන්නේ දැන් රූපයක් අපි පනෝලා නැහැනේ. එතකොට මේ නාමයට අපි තුන් වේදනාවට හරි සංඥාවට හරි අපි කොහෙද රූපයක් සම්බන්ධ කරන්නේ? ඒක එතකොට වචන මාත්‍රයක් විතරයි, අධිවචනයක් විතරයි. මොකද රූපයක්කින් පටන් අරන් නෙවෙයි. ගැටෙන්න බෑ. මේ හිතට පේන අරමුණු වෙන ස්වභාවයක් විතරයි. අධිවචන කියලා ඒකට කියන්නේ. ඒක රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන් ද අහනවා මේ නාමය පනවන්න කරුණු යෙදෙන්නේ නැති කල්හි වෙන්න බෑ. තුන ආනන්ද හැඳුරු උත්තරේ දෙනවා නැත ස්වාමී. නොහේ තම්බන්ති. එහෙම වෙන්න බෑ කියලා කියනවා. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා. ඉස්සෙල්ලා මේ ටික අහගන්න ප්‍රශ්න ටික. දෙවෙනි ප්‍රශ්නය අහනවා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන්. ආනන්ද යම් කිසි මම මේ කෙටි කරලා සරල කරලා කියන්නේ මොනවා හරි කරුණක් හින්දා රූපයක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි අපි මොකක් හරි හින්දා රූපයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ හිතන්න කරුණු නොයදෙන කල්හි හරි දැන් රූපයක් පනවන්න බෑ ඒව නොයදෙන කල්හි නාම ධර්මවල පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන් රූපයක් පැනෙවුවා නම් ඒක එක්ක ගැටෙනවා කියලානේ කියන්නේ ඒකයි පටිඝ කියන්නේ. අපි දැන් රූපයක් පනවනවා නම් මොනවා හරි කරුණු යෙදිලා ඒ කරුණු යෙදෙන්නේ නැති වෙලාවක මේ පටිඝ සම්පස්සයක් වෙන්න බෑ.
ගැටෙන.
අපි ওই පස්සේ කියලා නිකන් හිතන්නේ ගැටෙනවා කියලා. හරි. ඒක පටිඝ සම්පස්සය. මොකද රූපයක් එක්ක ගැටෙන හින්දා අර නිකන් හිතක් එක්ක ගැටෙනවා වගේ නෙමෙයි. හිතක් එක්ක ගැටෙනවා නම් ආදි වචන. රූපයක් එක්ක ගැටෙනවා නම් නිකන් පටිඝ. නිකන් තද ගතිය.
වචන කියන්නේ
ඔව් දැන් අපි හිතෙන් මොකක් හරි මතක් කරගන්න එක හිතන්නකො.
ඒක වචන වලින්
දැන් gedara කියලා මතක් කරගන්න. එතකොට දැන් පටිගයක් වෙන්න විදිහක් නැහැ මෙතන ගයක් නැහැනේ. එනට මේ හිතේ එන ඒ ගේ ගැන යම් කිසි සතුටක් දුකක් මොනවා හරි වේදනාවක් ඇති වුණා නම් ඒ වේදනාවට අර gedara සම්බන්ධ කරනවා. හරි. ඒ රූපයක් සම්බන්ධ කරනවා මේ නාම ධර්ම ටිකට. ඒක වචන මාත්‍රයක් විතරයි. ඒකයි කියන්නේ අදි වචන සම්පස්සයක්. ඒක අපි දැන් එහෙන් දැකලා ඒක ගැන මොකක් හරි ඔන්න දැන් මේ සීනුව බෙල් එක දකින්න. දැන් ඔන්න රූපයක් පැනෙවුවානේ. ඒක විඳින හැටි අපිට ඔන්න දැන් ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. රූපයකට පටිගයක් එතකොට. දැන් පටන් ගත්තේ රූපේ. මොකක් හරි හින්දා රූපයක් ඉස්සෙල්ල පැනෙව්වා. ආ ඒකේ තියෙන අර චෛතසික ටික නාම ධර්ම ටික මොන වගේද කියලා එහෙම සම්බන්ධ කරනවා. ඒක පටිගය සම්පස්සය. ඔව්. ඒ කියන්නේ රූපෙන් නම් පටන් ගත්තේ පටිගය සම්පස්සය. නාමෙන් නම් පටන් ගත්තේ අදිවචන සම්පස්සය. ඔය දෙකේම කරන්නේ නාමයි රූපයි සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මේ නාම ධර්ම ටික ඇති වෙන්නේ මේ රූපේ ගැන. නැත්තම් මේ රූපේ ගැන තමයි ඔය විදිහේ නාම ධර්ම ටික ඇති වෙන්නේ. ඔය වේදනාව විඳින්න පුළුවන් මේ රූපේ. හරි. දැන් අපිට මියුසික් එකක් සංගීත භාණ්ඩකින් අහන්න පුළුවන් නම්. නะ ෆ්ලූට් එකක් කියලා හිතන්න. නේද? ඒකේ සද්දේ දැන් අපිට ඒ සද්දයක් ඇහිලා ෆ්ලූට් එක මතක් වෙන්න පුළුවන්. ආ මේ බටන නලාවකින් තමයි ওই සද්දේ. අන්න නලාවක් සම්බන්ධ කළා. එහෙම නැත්නම් නලාවක් පෙනිලා හා ඕකෙන් එන්නේ මේ වගේ සද්දයක්. මේ වගේ විඳීමක් විඳින්න පුළුවන්. ඒක මතක් කරගන්න. ඔය දෙක සම්බන්ධ කරනවා නේද? ඔන්න ඔය නාම රූප සම්බන්ධ කිරීමට තමයි පස්සේ කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා පෙනෙව්වේ නාම නම් හැමතිස්සෙම දැන් රූපේ ඇති විලා නැහැනේ. එතකොට රූපේක আদি වචන සම්පස්සය. ඉස්සෙල්ලා පෙනෙව්වේ රූපේ නම් පටිඝ සම්පස්සයක්. ඒ නාමයේ පටිඝ සම්පස්සය. ඉස්සෙල්ලා පෙනෙව්වේ නාම නම් රූපයේ আদি වචන සම්පස්සය. ඉස්සෙල්ලා පැනෙවී රූපණ නාමයේ පටිඝ සම්පස්සයක්. හරි. එතකොට ඔන්න දැන් මම ඒ ප්‍රශ්න දෙක ආයේ කිව්වොත් බුදුහාමුදුරු ඉස්සෙල්ලා අහනවා මොනවා හරි කරුණු නිසා නාමයක් පනවයිද රූපයේ අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්. ඒ කරුණු යෙදෙන්නේ නැති කල්හි රූපයේ අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්. බෑ. මොනවා හරි කරුණු හින්දා රූපයක් පනවයිද? ඒ කරුණු යෙදෙන්නේ නැතිකොට නාමවල පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. ඒකත් බෑ කියලා. හරි. දැන් මේ ප්‍රශ්න දෙක පැහැදිලි නේද? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙකුත් අහනවා දැන් ඔය. තුන්වෙනියට අහනවා මොනවා හරි කරුණු හින්දා නාමයක් හරි රූපයක් හරි පනවයිද? ඒ කරුණු යෙදෙන්නේ නැතිකොට. ඒ කරුණු යෙදෙන්නේ නැති වෙනකොට අධිවචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. නාමයක් තියනවා කියලා හිතන්න කරුණු යෙදෙන්නෙත් නැහැ. රූපයක් තියනවා කියලා හිතන්න කරුණු යෙදෙන්නෙත් නැති වෙලාවට අධිවචන හෝ පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද? බෑ. ඊළඟට තමයි ඔන්න දැන් ඕවා කියුවේ නාම රූප වෙන් කරගෙන. ඊළඟට අහනවා යම් කිසි කරුණු හින්දා නාම රූපයක් පනවයිද? ඒ දෙක සම්බන්ධ කරලා යම් කිසි කරුණු හින්දා නාම රූපයක් පනවයිද? ඒ කරුණු යෙදෙන්නේ නැති වෙනකොට පස්සයක් පනවන්න පුළුවන්. ඒතර පස්සය පැනවෙන්නේ. ඔන්න ඔය ප්‍රශ්න හතර අහලා. හරි. යම් කිසි කරුණක් හින්දා නාම රූපයක් පනවයිද? ඒ කරුණු යෙදෙන්නේ නැති වෙලාවේ. ඒ කරුණු යෙදෙන්නේ නැති කල්හි පස්සයක් පනවන්න පුළුවන්. පස්සේ කියනකොට දැන් තේරුම් ගන්න අර ලෝකෙට සම්බන්ධ කිරීමක් මේ. දැන් නාම රූපයේ කියන එක විඥාණයට අරමුණු වෙන ස්වභාවය. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපේ. එතකොට නාම රූපයක් පැනවීම නිසාමයි පස්සයක් ඇති වෙන්නේ. පස්සය කියන්නේ ඔන්න දැන් මේක ලෝකෙට සම්බන්ධ කරලා අපි ඒ කියන්නේ රූපයකට සම්බන්ධ කරන ගතියක් එනවා. ලෝකෙට අහු වෙන ගතිය. ඒක එන්නේ නාම රූපයක් තිබුණොත් විතරයි. නාම රූප පච්චයා පස්සු. නාම රූපය තියුනේ නැත්නම් පස්සයක් ඇති වෙන්න බැහැ. අන්න දැන් පස්ස සමුදයයි පස්ස නිරෝධයයි යතන පෙන්නන්නේ. ඒත් පස්සයක් ඇති වෙන්නේ නාම රූපයක් තියෙන තාක්කල් පමණයි. නාම රූප පච්චා පස්සෝ. නාම රූප පනවන්න හේතු යෙදෙන්නේ නැත්තම් පස්සයක් හටගන්නේ නැහැ. ඔක තමයි දැන් බුද්ධ දේශනාව ඔය. ඔක දේශනා කරන්නේ කොයි වෙලාවෙද දන්නවද? ඒකත් දැනගන්න එක හොඳයි. අර බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරුවෝ කියනවානේ මේ ස්වාමීනි මේ පටිච්ච සමුප්පාදේ ගැඹුරුයි ගැඹුරුයි කියලා කියනවා. මට නම් හරි සරලයි තේරුම් යනවා කියලා. එතකොට කියනවා එහෙම කියන්න එපා ආනන්ද. ඕක මෙන්න මේ විදිහටත් මේ පරියායනුත් දත යුතුයි කියලා. මේ ක්‍රමයටත් ඔන්නක අවබෝධ කරන්න ඕන කියලා කියනවා. මේ නාම රූප පත්‍ය අපස්සෝ කියලා කියනවා. ඒක කියන්නේ ඇයි මේ කරුණනුත් ඕක දත යුතුයි. දැන් නාම රූප කියනකොට තේරුම් ගන්න විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප. නාම රූපයි විඥාණයි අර දෙනවනේ බටමිටි දෙකක් හේතු කළා වගේ කියලා. නාම රූපේ උදව් වෙනවා විඥාණයට, විඥාණය උදව් වෙනවා නාම රූපෙට. ඒක විඥාණයට හැමතිස්සෙම අරමුණු වෙනවා නම් අරමුණු වෙන්නේ නාම රූපයක් විතරයි. විඥාණයට කෙලින්ම තනියෙන් ගිහින් එළියේ රූප ගැන කතා කරන්න බෑ.
නාම රූපයට විඥානය හඳුනා
ගැනීම. එහෙම කතාවක් තියෙනවා. ඒකට එන්න කලින් මේක හොඳට තේරුම් ගන්න. එතකොට ඒකටත් උත්තරේ එයි. නාම රූපයමයි විඥාණයට ආරම්භ වෙන්නේ. දැන් අපි දන්න තරමින් දැන් ඇහැ ඇහෙන් දකිනවා කියන්නේ ඇහැ හදලා දෙන සටහන නේද විඥාණයට පේන්නේ. අර මං කියේ ෆිල්ම් හෝල් එකේ ඉන්නා වගේ කියලා. ඇහැ නිසා සකස් කරලා දෙන වර්ණ සටහන තමයි විඥාණයට පේන්නේ. විඥාණයට බෑ අර එළියේ තියෙන ගහ දකින්න. හේ. දැකීම මාත්‍රය කියනකොට දැකීම කියනකොට ඒකට විඥාණයට ආරමුණු වෙන්නේ මේ හදලා දෙන ස්වභාවය. හරි. ඒක තේරුම් ගන්න ওই නාම රූප මාත්‍රයක් විතරයි. මොකද මේකෙන් දැන් නාමගති ටිකක් කියන්නේ නාමගති කියන්නේ මොනවද? අපේ චෛතසික ටික. වේදනාවක් ඇති කරන්න පුළුවන්, සංඥාවක් ඇති කරන්න පුළුවන් නේද? ඔන්න ඔය නාම ධර්ම ටිකක් ඇති කරනවා. දැන් නාම ධර්ම ඇති කරන්න පුළුවන්ද රූපයක් සම්බන්ධ නොකර? බැ. මේ රූපයක් ගැනමයි හිතන්නේ. ඔන්න ඕක තමයි නාම රූපය කියන්නේ. දැන් මේ වේදනා සංඥා චේතනා අරව මේවා ටික ඇති වෙන්නේ රූපයක් ගැනමයි. රූපයක් ගැන කිව්වට මතක තියාගන්න දැන් රූපේ වෙනම දකින්නවා නෙවෙයි. නාම වලින් රූපේ ගැන කියන කතා ටික තමයි දැනගන්නේ. විඥානය. ඒ කියන්නේ මේ නාම ධර්ම ටිකෙන් මේ පරීක්ෂණයක් කරනවා. මේකේ වේදනාව මොන වගේද? සංඥාව මොන වගේද? මේක මොන වගේ අදහස් ටික, චේතනා ටික. මේවා එන්නේ රූපයක් ගැන. එතකොට ඔන්න ඕවයින් මේ රූපේ මේ වගේ වේදනාවක්, මේ රූපේ මේ වගේ සංඥාවක්, මේ රූපේ මේ වගේ අදහස් ටික. කියන ටික තියෙන තාක්කල් තමයි අපිට රූපයක් ගැන කතා කරන්න පුළුවන්. හරි. දැන් මේ ඒකට අදාළ චෛතසික ටික පරීක්ෂණයක් කරනවා. ওই රූපේ මොන වේදනාවක්ද? ওই රූපේ මොන සංඥාවක්ද? ඒ රූපේ ගැන තියෙන අදහස් ටික මොනවද කියන ටික හොයලා දැන් මේ රූපයක් ගැන නෙමේ එක එක සිතිවිලි ටික හදාගන්න. ඒ සිතිවිලි ටික දැනුවත් කරන්න කාවද? විඥානය. විඥානය එක්ක ඇති වෙන චෛතසික ටික. ඒ දැනුවත් කරන්නේ මොකක් ගැනද? රූපයක් ගැන. එතකොට මෙන්න මේ නාමයි රූපයි දෙන්නගේ එකතුවක්මයි විඥානය දැනගන්නේ. විඥාණයට තනියෙන් නාම ගැන විතරක් දැනගන්නත් බෑ, විඥාණයට තනියෙන් රූප ගැන විතරක් දැනගන්නත් බෑ. විඥාණයට අරමුණ වෙන්නේ නාම රූප සම්බන්ධයි. හරි. එතකොට ඔන්න ඕකට අහු වුණ ගමන් ඒක මත තමයි අර පස්සේ කියන එක ගොඩනැගෙන්නේ. හරි. දෙපැත්තකට විස්තර කළේ අධ්‍යාචන සම්පස්සේ වෙන්න පුළුවන්, පටිච්ච සම්පස්සේ වෙන්න පුළුවන්. ඒ මොකක් හරි පස්සේ කියන එක ගොඩනගෙන්නේ දැන් මෙන්න මේ විඥානය දැනගන්න නාම රූපයේ මත. ඒකට අදාළයි. සයිකින්
මනෝඥාන
කිහිප නැහැ. ඒ දැන් මෙහෙමයි ගිහිල්ලා නැහැ කිව්වට දැන් ඕවා දැන් වෙන් කරලා පෙන්වුවට ওই ටික එක සැරේ වෙන්නේ. අර පටිච්ච සමුප්පන්න සම්බන්ධ මේ තිකල්හි මේ වෙයි. මතකයි නේ මාස්මින් සති ඉදන් හොති මාස්ස උපාදා ඉදන් උපජ්ජති. ඉමස්මින් අසති මේ නැත්තම් මේ නෑ. ඉමස්මින් අසති ඉදන් නහෝති. ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුච්ඡති. කියන ඒ සම්බන්ධය එකයි මේවා වෙන්නේ. ඒතොර අපිට මේ තේරුම් ගන්න ඕන වෙන හින්දා තමයි මෙහෙම වෙන් කරලා පැහැදිලි කරන්නේ. මේකට පස්සේ මේක වෙනවා කිව්වට ඒ දෙක අතර කාලපරතරයක් නෑ. ඒ උදව් වෙනවා මේක වෙන්නේ. අර බටමිටි දැක වගේ තමයි විඥාණයට උදව් වෙනා නාම රූපේ, නාම රූපයට උදව් වෙනා විඥාණය. එකක් නැතුව අනිකට පිහිටන්න බෑ. එතකොට මේ පිහිටීම තුල නාම රූපය නිසාමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන්. ඒකයි කියන්නේ නාම රූප පච්චය පස්ස. එතකොට මේ නාම රූපය කියන මට්ටමට එහාට ගිය දැනුවත් කිරීමක් තමයි පස්සෙන් කරන්නේ. නාම රූපේ දැන් විඥාණයට ආරමුණු වෙන මට්ටම විතරයි. ඒ ගැන ඊට වඩා විස්තර දැන ගැනීමක් තමයි පස්සෙන් කරන්නේ. එතකොට මේ රැවටීම තව වැඩි දියුණු කරලා තමයි පස්සෙන් තමයි රවට්ටන්නේ. ඒක තමයි කියේ පස්සෙන් තමයි අනිත් මත ටික ඔක්කොම එන්නේ මේ ලෝකෙට ඇති දෘෂ්ටි ටික. පස්සේ කියන එක හරියට තේරුම් ගත්තොත් ඔන්න ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න පුළුවන්. හරි. ඒතර තේරුම් ගන්න ඕන මේ පස්සේ ඇති වෙලා තියෙන නාම රූපයන් නිසාමයි. ඒකට වෙනම පවතින්න පුළුවන් කමක් නැහැ. නාම රූපයේ රැවටීම මතමයි පස්සේ ඇති වෙන්නේ. නාම රූපේ ඇත්ත ඇති හැටි දැක්කනම් පස්සේ මුලාව සිද්ධ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැකීම එතනමයි.
ඔව්.
පස්සේ ඉස්සෙල්ලා. දැන් පස්සේ
ආපහු ඇත්ත ඇති හැටි දැක්කට පස්සේ එහෙම දෙයක් සිද්ධ වුණත් ප්‍රශ්නයක් නැහැ. මත අපි දන්නවා මේක මුලාවෙන් මෙහෙම පේනවා. මුලා වුණ හිතට මෙහෙම පේනවා. අර බල්ලට තව බල්ලෙක් ඉන්නවා වගේ හිතෙනවා. එහෙම අපි හිතුවට අපි මුලා වෙලා නැහැ. අපි දකිනා ඒ බල්ලා බුරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු යෙදුනේ නැහැ. ඒ විදිහට දැකීම අපි මුලා වීම නෙමෙයි. ඒතර ස්පර්ශය ඇති වෙන්න පුළුවන් මෙන්න මේ හේතු යෙදු. කියන එක තේරුම් ගන්නවා. එතකොට පස්සේ කියන එක ඔය දැන් පාලි වචනේ කියවහම බර වැඩි හින්දා තමයි මම කියුවේ නිකන් අර ලෝකේ දෙකුයි මමයි සම්බන්ධ කරන ගතියක් තියෙනවා. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි ගැන අදහසක් තමයි පස්සේ
ඉන්නේ.
ඇහැයි රූපේ.
නෑ
ඒවා පිහිටීමට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඇහක් තියනවා රූපයක් තියනවා විඥානයක් තියනවා කියලා හිතන එකටමයි පස්සේ කියලා කියන්නේ. ඒවා තියනවා කියලා පිළිගන්න ගතියමයි පස්සේ කියලා කියන්නේ. ඇහි රූපේ විඥානේ එකතුවටමයි පස්සේ කියන්නේ. කනයි ශබ්දේ විඥානේ එකතුවටමයි පස්සේ කියන්නේ. දැන් එහෙම කියනකොට අපි දැන් ඇහි රූපේ කියනකොටම දෙපැත්තකට බෙදනවා නේද? ඇහ මේ පැත්තේ රූපේ අර පැත්තේ. කන මේකත්තේ සද්දේ අර පැත්තේ. එතන ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන මේකත්තේ ඒවට අරමුණු වෙනේම බාහිර ලෝකෙ. නේද? දැන් ඔන්න වෙන් කිරීමක් තියෙනවා. ඒක තමයි අර ද්වයතාව දෙපැත්තකට බෙදෙනවා. ඔය දෙපැත්තකට බෙදීම මේ හිතෙන් කරන වැඩක්මයි. මනසෙන්මයි ඕක කරන්නේ. එහෙම වෙන්නේ අපි ඕක ඒක කවුරු කළත් ඕක අපි පිළිගත්තොත් නේ අපි අහුවෙන්නේ නේද? පස්සෙන් තමයි මේ අදහස දෙන්නේ. දැන් ඒක එහෙම්මම බාරගත්තොත් අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ତර මේක නෑ මේක මෙහෙම නෙමෙයි මේ මෙයා නෙමෙයි මේක හදලා දෙන්නේ වෙන් කරලා දෙන්නේ. ତර පස්සේ කිව්වට පස්සේ දැනුවත් කරන්නේ විඥානේනේ. විඥානේ දැනගා විඥානේ දැනුවත් වෙන්නේ දැන් දෙපැත්තක් විදිහට. ඇහැ මේ පැත්තේ රූප අර පැත්තේ. කියන දැන ගැනීම තමයි චක්කු විඥානේ කරන්නේ. දැන් මනෝ විඥානේ දැන් චක්කු විඥානේට පස්සේ පහළ වෙන එකක් නේ මනෝ විඥානේ. එතකොට මේ මුලාව බාරගෙන ඇහක් තියනවා මේ පැත්තේ අර පැත්තේ මොකද්ද රූපය. ඊළඟට මනෝවිඤ්ඤාණයෙන් බලන්නේ ආයෙදී තියෙන රූපේ මොකක්ද? දැන් ඒ රූපේ බාරගෙන රූපේ වැසගෙන තමයි මනෝවිඤ්ඤාණයෙන් ඒක ගැන හිතන්නේ. ඒතර උපාදාන කරලා ඉවරයි. රූපේ බාරගෙන ඉවරයි. ඒතර මේ රූපය හැදුවේ මේ මනසෙන් චෛතසිකයකින් කරපු වැඩක් කියන එක පේන්නේ නැහැ.
නාමයෙන් වැස ගන්නවා කියන්නේ ඒක. විඤ්ඤාණය.
ඔව්. ඔය මුලාව තියෙනකන් තමයි වැසගෙන. දැන් ඔතන ඇත්ත ඇති හැටි දැක්කම විඥාණයට පිහිටන්න තනක් එන්නේ නැහැ ඊට පස්සේ. මේකත් මේ හිතෙන් කරන දෙයක්.
ඒ තිබුණේ ඔය කන්සෙප්ෂන් ගැන නෙමෙයි කතාව
හොඳ නමක් දාගන්න වෙන්නේ
මේ. අපි ගන්නන්නේ එහෙමද?
හ්ම්.
අපි සමස්තය උගන්වන්නේ
එන. ඔව්.
අය. conception ගැන. නම් ගැන
conception කියන එකේ තේරුම මොකක්ද? concept එකක් කියන්නේ මොකක්ද? මුලින්ම හටගන්න නෙවෙයි හිතෙන්. හිතෙන් හදන එකකට තමයි concept එකක්. නේද? බුදුහාමුදුරුවෝ කියලා නෙවෙයි අපි කියන්නේ මොකද්ද conception කියන්නේ concept කියන වචනෙින් එන්නේ. concept කියන්නේ මොකද්ද? ඇත්තට තියෙන එකක්ද මනසෙන් හදන එකක්ද? ඒක තමයි මේ කියන්නේ. ඒ ඉතින් අපි ලෝකෙට අයිති විදිහට හිතුවොත් එහෙමයි. ඒක ඔය මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ කියපු එක ලෝකෙට අයිති දැක්මෙන් විස්තර කිරීම තමයි ඕක. ලෝකෝත්තර දැක්ම එනකොට තමයි බුදුහාමුදුරුවෝ කියපු තේ තේරුම් යන්නේ. අපි එතකන් ලෝකෙට අයිති විදිහට විස්තර කරන්න ගියාට ඒ ධර්මය තමයි කියන්නේ අර පරමාර්ථ කියන එක පේන්නේ. අපිට පේන්නේ සම්මුතියේ පේන මට්ටම විතරයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියා දෙන්නේ දැන් රහතන් වහන්සේලාට නෙමෙයිනේ. මේ ලෝකේ ඉන්න අයටනේ පු탁 යන අයටනේ මේක කියා දෙන්නේ.
ඒගොල්ලන්ට තේරෙන්නේ දැන් අපි තේරුණා
විදිහට. මේ මුලදී ඒ විදිහට තේරුණාට ඊට පස්සේ වඩන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ වඩනකොට එන අවබෝධය තමයි අර ලෝකෙන් මිදෙන එක. මෙච්චර කල් ලෝකෙ කියලා විශ්වාස කරගෙන හිටියා දෙයක්. ඒක මාර්ගයේ වඩනකොට ප්‍රඥාව වැඩෙනකොට තේනවා එතන තිබුණේ මේ මුලාවෙන් හදාගත්තු දෙයක්. පස්සේ නිසා හටගත්තු මතයක හිටියේ. පස්සේ ඇවිල්ලා තියෙන්නේ නාම රූප මත. නාම රූප පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය ඉතින් ඔය සසර යන ඔක්කොම ටික ඒ හදන්නේ ලෝකේ. එහෙම නැත්නම් දුක් ගොඩ. ලෝකේ කිව්වත් එකයි දුක් ගොඩ කිව්වත් එකයි. නොහම ඉතින් ධර්මතාවයක් තියෙනවා බොහොම කල්පනාවෙන් දකින්න ඕන. ඒක තමයි පටිච්ච සමුප්පාදය කියන එක ඉතින් ලේසි නෑ හිතන තරම්.
මේ විදිහට ඒක විස්තර කරලා තියෙනවා අපේ මේ පොතේ.
මොකද දෙවිදි? ධර්මයේන දෙවිදිහ තමයි අධිවචන සංකස්සේයි පටිඝ සංකස්සේ. පස්සේ. හරි? ඒ දෙකෙන්ම කරන්නේ පස්සේ. ඒකට පස්සේ කියන්නේ දැන් එතන තීරුම් ගන්න නාමයි රූපයි දෙක සම්බන්ධ කිරීමක් කරනවා. දැන් මෙතන මේ ප්‍රශ්න හතරෙදි පෙන්නනවා නාමය කියන එකත් ඉබේ වෙනම තියෙන එකක් නෙවෙයි. මොනවා හරි කරුණු හින්දායි නාමය හටගන්නේ. රූපය කියන එකත් වෙනම පැත්තක තියෙන එකක් නෙවෙයි. රූපයක් පණවන්නත් කරුණු යෙදෙන්න ඕනේ. මේ හේතු නිසාම හටගන්න ස්වභාවයක් රූප කියන්නේ.
දැන් මේ දෙක
දැන් අපි කරන්නේ ඔය හේතු නිසා හටගත්තු ඵල දෙක අරගෙන ඒ දෙක සම්බන්ධ කරලා නාම රූප
ඒ දෙකෙම ගැන බෑ කියලා කිව්වනේ අර ඒක වෙලා නැත්නම් මොන
අර නෑ නෑ ඒ දැන් නාම රූපය එකතු කරගෙන තමයි අපි විඥාණයෙන් දකින්නේ විඥාණයටනේ අරමුණු වෙන්නේ විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප කියන ස්වභාවය නාමය වෙනමවත් රූපය වෙනමවත් නෙමෙයි විඥානයේ අරමුණු වෙන්නේ නාම රූප දෙක සම්බන්ධ කරලමයි. ඔය සම්බන්ධ කිරීමමයි මුලාව. ලෝකේ හටගන්න හේතුව ඕකයි. නාම රූප යම් කිසි දවසක වෙන් වුණා නම් ඇත්ත ඇති හැටියට දැක්කනම් අන්න එදාට කියනවා අර ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ කියලා. ලෝකෙන්ම මිදෙනවා. ඔය ටිකක් ගැඹුරු බුද්ධ දේශනාවක් බලන්න ඕන එක නෙමෙයි අවබෝධයේ වගේ දෙයක්. නාම රූප වෙන් වුණ දවසට පඨවියාපෝ තේජෝ වායෝ පිහිටන්නේ නදාදති කියලා කියනවා. පිහිටන්නේ නැත්නම් ලෝකයක් දැන් පඨවිය කියන එකත් මම දැන් මේක ගැඹුරු වැඩිද කියලා දැන් අපි පඨවිය කියන එක ගැන හිතාගෙන ඉන්නවනේ. ඒ හිතාගෙන ඉන්නෙත් අර නාම ධර්ම ටිකෙන් පඨවිය මේ වගේ වෙන්න ඇති කියලා අර මගේ පරිේෂණයක් කරනවා කිය. ටෙස්ට් කරලා මෙච්චර තද වුණාම පඨවි කියලා ඒ නාම ධර්ම වලට දාගෙන තමයි පඨවිය ගැන හිතන්නේ. පඨවිය රූපය ඒ නාම ටික නැතුව පටවියට පිහිටීමක් දෙන්න බෑ. එහෙනම් අපි දැනගන්න ස්වභාව ටික අනුව තමයි රූපේ ගැන කතා කරන්නේ. මම ඕක පේන්නේ නෑ. අපිට අපි හිතන්නේ නෑ නෑ එළියේ තියෙන රූපේ ඒ අපි දැනගත්තත් නැහැ රූපේ තියෙනවා. එහෙම එකක් නෙවෙයි. දැන් මේ රූපයක් පේන්නේ නෑ අපිට ඇහැ තිබුණ නැත්තම්. මේ විදිහේ හැක් සකස් වෙලා නැතිබුණා නම් අපිට රූප ගැන කතා කරන්න බෑ. ඒ හින්දා තමයි දැන් මෙතන හොල්මනක් ගැන හරි දේවතාවෙක් ගැන හරි කතා කරන්න අපිට බෑ. අපේ ඇහැ සකස් වෙලා නැහැ එයාව පේන විදිහට. පේන විදිහේ හැක් තිබුණා නම් බැරි වෙලාවත් එතකොට එයාට පිහිටලා ඒක. ඒක තමයි. ඒක තමයි. දැන් අපිට පේන්නේ ඇහැ වෙනස්. ඇහැ සකස් කරගෙන තියෙන්නේ එයාමයි. ඒක දැන් ඇහැ ගන්න එපා ආයේ රූපයක් විදිහට. ඇහැ හදාගත්තේ
රූපයක්.
ඇහැ හදාගන්න හේතුනේ මොනවද? පෙර කර්ම, අවිද්‍යාව, තණ්හා. ඔය නිසා තමයි අපි මේ જાතිය ඇහැක් හදාගත්තේ. ඒවයි ශක්තිය anu. හදුන ඇහැකින් බලනකොට තමයි මේ විදිහට පේන්නේ. වෙනස් විදිහකින් බැලුවොත් වෙනස් විදිහකට පේනවා. විඥාණයට පේන්නේ ඇහෙන් බලන එකනේ. ඇහෙන් සකස් කරලා දෙන රූපේමනේ විඥාණයට අරමුණ වෙන්නේ. එළියේ තියෙන රූපෙ දිහා විඥාණයට බලන්න බෑ ඇහැ නැතුව. නේද? ඒකයි කිව්වේ. දැන් විඥාණයට මේ නාම රූපමයි අරමුණ වෙන්නේ. ඒ නාම රූපේ මත තමයි අපි ලෝකය ගොඩනගන්නේ පස්සයක් දාගෙන. එළියේ තියෙන රූපයක් මේ විදිහට නාම ධර්ම වලට අහු වුණා. ඒකම තමයි ওই නිමිති හදනවා කියලා කියන්නේ. දැන් ඒ පස්සයකට අහු වුණාට පස්සේ අපිට පුළුවන් ඒක ආයේ ඕනනම් මතක් කරගන්න පුළුවන්. ඔව් රූප ගැන අදහසක් දෙන්නේ නාම වලින්.
නාමයෙන්ම නේ.
ඔව්. ඔක වැඩේ තියෙන්නේ ඉතින් අපේ අපිට එහෙම හිතන්න මොනවා හරි නාමයක් තියනවා කියලා හිතන්නත් මොනවා හරි කරුණු ටිකක් තියෙන්න ඕන. රූපයක් තියනවා කියලා හිතන්නත් මොනවා හරි කරුණු ටිකක් කියදෙන්න ඕන. දැන් ඒක මම මේ වචන බුදුහාමුදුරෝ ඒ කරුණු හතරක් පෙන්නනවා. මේ හතරක් හින්දා කිව්වේ නෑ ඔබ පැටලෙනවා වැඩි හින්දා. නිමිති කියන එක ඔන්න එක හේතුවක්. දැන් නිමිත්තක් හින්දා අපිට මතක් කරගන්න පුළුවන්. ඒක කරුණක්. ඒ වගේ තව කරුණු තියෙන්න පුළුවන්. ඔව් එහෙම එකකුත් තියනවා දැන් ආයතන නැත්නම් රූප පේන්නෙත් නැහැ රූප නැහැයි කියලා දැක්කොත් ආයතන වැඩක් වෙන්නෙත් නැහැ රූප තියනකම් ආයතන ඕන මොකද රූප අත්දකින්න පුළුවන් ආයතන හරහා විතරයි රූප තියනවා කියලා විශ්වාස කරන තාක්කල් අපිට ආයතන ඕන වෙනවා ආයතන වලට අපි ආස කරනවා ඒ ආයතන වලට ආස කරන්නේ ආයතනේ හොඳ හින්දා නෙමෙයි රූප දකින්න ආයතනය ඕන හින්දා. දැන් මං කියේ අර ෆිල්ම් එකක් බලන්න ගිහින් ටිකට් එක ගන්න ඒ ටිකට් එකට ආස හින්දා නෙමෙයි. ටිකට් එක නැතුව ෆිල්ම් එක බලන්න බැරි හින්දා. ඔව් ටිකට් එක ගත්තේ නැත්නම් ෆිල්ම් එක බලන්න බෑ. ඒ හින්දා අපි කොහොම හරි ආයතනෙ හදා ගන්නවා. මොකද අපිට ලොකු ආසාවක් තියෙනවා රූප දැකීම. මේ හැබැයි නැති වුණොත් තව එකක් හරි අල්ල ගන්න ඒ තණ්හාව තියෙනවා. එහෙනම් තමයි ආයෙ ගිහින් ඔබ. ශබ්ද අහන්න අපිට කනක් ඕන. එහෙනම් මේ කන වැඩ කරන්නේ නැති වෙනකොට තව කනක් ගිහින් අල්ල ගන්නවා. ආයෙ උපදිනවා කියන්නේ ඒක. තව කනක් උපද්දන්න ආසාව අපිට තියෙනවා, තණ්හාව තියෙනවා. ඇයි? කන හින්දා නෙමෙයි, සද්ද අහන්න තියෙන ආසාව හින්දා කනක් උපාදානය
කරනවා.
ඒ විදිහෙම කනක් හම්බ වෙයිද දන්නේ? ඒක තමයි මම කිව්වේ. අර ටිකට් එක ගන්න පුළුවන් අතේ සල්ලි තියෙන ගානට. බැල්කනි ටිකට් එකක්ම ඕන කිව්වට අතේ සල්ලි නැත්තම් බෑනේ ගන්න. ඒකට හේතු ටික තියෙනවා. ඒක තමයි අපේ කර්ම කියන්නේ. ඒකට කර්ම හොඳ කුසල කර්මයක් නම් හොඳ හොඳ බලවත් කුසල කර්මයක් නම් දිව්‍ය කණක් ගන්න පුළුවන්. ඊට වඩා අඩු කුසල කර්මයක් නම් මනුස්ස කණ. අකුසල කර්මයක් නම් තියෙන්නේ එතකොට අර දුගති සතර අපායේ සත්‍යයේදී කණ. ඒක වෙනම ඒ තව කර්මයක්. කනක් දැන් මනුස්ස කනක් ලැබෙන්න සල්ලි තිබුණාට ටිකට් එක හම්බ වුණාට සමහර විට ගිහින් බලනකොට ඒ සීට් එකේ කවුරු හරි වාඩි වෙනවා. වගේ වැඩක් වෙන්න පුළුවන්. ඒ වෙන කර්මයක් ඇතෙන්ට බලපාන්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න ඕන. දැන් රූප නැත්තං නාම ධර්ම වලින් මොනවද අත්දකින්නේ? මොකුත් නැහැ. ඒක තමයි නාම රූප වෙන් වෙනකොට මේ මොකුත් ලෝකයක් පිහිටන්න විදිහක් නැහැ. දැනට තියෙන ලෝකේ නැති වෙනවා. ඒක තමයි ලෝකෝත්තර කියන්නේ. ලෝකය ඉක්මව යනවා ඒකට. ඒකට මේ ලෝකේට අයිති මට්ටමින් කතා කරන්න බෑ. මොකද ඒවා යෙදෙන්නේ නැහැ. ජීවත් වෙන්න පුළුවන්. ඔව්. එතකොට අනිත් අය කතා කරන විදිහට කතා කරන්න වෙනවා. නැත්නම් අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒ. එහෙම ඇඳුරුවට මුලා වෙලා නැහැ. ඒ
කියන්නේ කිසිම මේ කැමැත්තක් අකමැත්තක් මොනවත් නැහැ කියලා.
හැබැයි සමහර විට දන්නවා මේ වැඩේ මෙයාගෙන් කරගන්න පුළුවන් වගේ එහෙම නුවණක් තියෙනවා. ඒ වුණාට ඔව් ඒකේ මුලා වෙන්නේ
නැහැ.
තේරෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේ ඒක එක දැන් අපි මං කියේ අර උපමාව එක්ක හිතන්නකො. දැන් බල්ලෙක් රැවටිලා ඉන්නවා කියලා අපි දැනගත්තට පස්සේ අපිට මොනවා හරි උගේ මට්ටමින් කරන්න පුළුවන්. ඒ රැවටිීමේ මට්ටම. ඒ වුණාට එකෙන් කියන්නේ අපි රැවටිලා කියලා. ඒ මට්ටමින් ඒ ලෝකෙ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් රහතන් වහන්සේට. එකෙන් කියන්නේ රහතන් වහන්සේ ලෝකෙට ආවුණා කියලා. එතකොට දැන් අපි අපේ අවිද්‍යාව තිබිලා මුලා වෙලා ලෝකෙ ගැන කතා කරන මට්ටම නෙමෙයි අවිද්‍යාව දුරු වෙනකොට. ලෝකෙ දකින්න හැටි. ඒ මට්ටම තමයි අර ගැඹුරින් විස්තර කරන තුන් ආකාරකින්. අනිත්‍ය පැත්තෙන් ගිහින් දකින්නත් පුළුවන්, දුක පැත්තෙන් ගිහින් දකින්නත් පුළුවන්, අනාත්ම පැත්තෙන් ගිහින් දකින්නත් පුළුවන්. හරි? එතකොට අනිත්‍ය පැත්තෙන් දකිනකොට අනිමිත්ත කියන නිමිති පිහිටන්නේ නැති මට්ටම. නිමිති පිහිටන්නේම අපිට රූප මතක් කරගන්නනේ, නිමිත්තක් දාගන්නේ. නිමිත්තක් කියන්නේ නිකන් හිතට මතක් කරගන්න සටහන. සංකේතයක් වගේ. සටහන. ඒ නිමිති පිහිටන්නේ රූපයක් තියෙන තාක්කල්. අපි ඒකෙන් මතක් කරගන්නේ එළියේ තියෙන රූපයක්. හරි. ඒ රූපෙට රැවටෙන්නේ නැත්තම් නිමිති පිහිටන්නේ නැහැ. එහෙම වෙනකොට තමයි අන්න දැකීම දැකීමක් විතරයි නිමිති ඉතුරු කරගන්නේ. දැනට අපේ මට්ටම තමයි එහෙන් දැකලා ඒ රූප දකින්න නිමිති ඉතුරු කරගන්නවා. නිමිත්තක් ගාහි හෝති. එහෙන් රූප දැකලා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරගන්නවා. ඒ වයි ව්‍යංජනක් ගාහි හෝති. ඒව නිමිති විතර නෙමෙයි අනුනිමිති. මේ පොඩි පොඩි ලක්ෂණ ටිකත් ඒකේ දාගන්න. ඒ නිමිත්තට. නාම රූප පවල ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි නිමිති ඉතුරු
කරගන්නේ.
මේ නිමිත්ත
තියෙන
ඉතුරු කර ඒක තියෙන්නේ කොහෙද නෙමෙයි නිමිත්තක් හදනවා කියන්නේ ආයේ මතක් කර ගැනීම හැකියාව
කියනවා.
ඒක මනෝ විඥාණය. අපි සංකේතයක් ඉතුරු කරලා තියෙනවා. දැන් රුවන්වැලිසෑය කියනකොට මොන්න මතක් කරගන්න අර නිමිත්ත. ඒකයට පුළුවන් රුවන්වැලිසෑය වගේ අපේ හිතට හදලා පෙන්නන්න. රූපේ හදලා පෙන්නන්න. එහෙන් පුළුවන් උනේ අර නිමිති අනුනිමිති ඒවා ටික තියෙන හින්දා. එතකොට ඒ හදාගත්තේ කොයි වෙලාවේද කවදා හරි ඔක එහෙන් දැකලා අපේ අර වේදනා ටිකේ ඒ වේදනාවට අඩංගු ඒ නාම ධර්මයට අඩංගු ටික එකතු කරගෙන ඒවට අර මනසෙන් හදාගත්තු නාම රූප සම්බන්ධ කිරීමක් තියෙන හින්දා එළිය රූපෙයි අපේ හිත ඇතුලේ වැඩ කරන ටිකයි සම්බන්ධ කරලා ආයේ අරක දකිනවා වගේ දැන් අපිට රුවන්වැලිසෑය ගැන මතක් කරලා ඕන කර්මයක් කරන්න පුළුවන් පිනක් කරන්නත් පුළුවන් පවක් කරන්නත් පුළුවන් ධානයක් වඩන්නත් පුළුවන්. ඒවා හැබැයි ඔක්කොම අවිජ්ජාපච්චයා සංඛාරා වෙනවා. පුඤ්ඤා බියෙන්න පුළුවන්, අපුඤ්ඤා බියෙන්න පුළුවන්, ආනිඤ්ඤා බියෙන්න පුළුවන්. ඒ වුණාට අවිද්‍යාව මතයි.
ධානත්
අවිද්‍යාව මතයි. ආනිඤ්ඤා බි කියනකොට ඒ කර්ම සේරම අවිජ්ජාපච්චයා සංඛාරා. ඇති හැටි නොදන්න කම හින්දා ඒක තමයි ඔව් දැන් අපිට පෙන්වන්න පුළුවන් නම් නුවණකින් මෙන්න මෙතන මෙහෙම රවටුණ හින්දායි මේකට අහු වුණේ මේක බාරගත්තා මේකේ බැසගත්තා නැත්නම් උපාදාන කළේ හරි ඇත්ත ඇති හැටි දකිනකොට ඒව බාරගන්නේ ඒව පිළිගන්නේ ඒවයි බැසගන්නේ උපාදාන කරගන්නේ. අන්න එතකොට තමයි විඥාණයට පිහිටන්න තැනක් නැති වෙන්නේ. ආයෙ මතක් කරගන්න බැරි වෙනවා. ඇයි තණ්හා කරන්න දෙයක් තියෙන්නේ බෑ. ඒ දෙයිනේ ආයෙ මතක් කරන්නේ. එහෙම දෙයක් පිහිටන්නේ නැතිකොට ඒ විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනවා. පොළවක් නැති වෙනවා. මොනවා හරි පැල කරන්න පොලවක් ඕනනේ. පොලව නැති වෙනවා. එතකොට කර්ම කිරීම තමයි ඔය දැන් නැති වෙන්නේ. එතකොට. කියනවා විඥානං බීජං කම්මං කෙත්තං කියලා. කර්මය කියන කෙත නැති වෙනවා ඒ බීජ පැල කරන්න. තණ්හාවෙන් තමයි වතුර දාන්නේ. පළවෙනි වැඩිලා යන්න වතුර දාන්නේ තණ්හාවෙන්. මුලින් පිහිටවන්නේ අර කර්මයක් උදව් කරගෙන ඉන්නේ. එතකොට මේ පස්සේ කියන එක හරි වැදගත්. ඒක හොඳට තේරුම් ගත්තොත් ඔතනමයි ධර්මයේ දකින්න පුළුවන්. ලෝකෝත්තර පැත්ත අවබෝධ කරන්න පුළුවන්. එතකොට ඔය අධිවචන සම්පස්සේ, පටිඝ සම්පස්සේ කියන එක සඳහන් වෙන්නේ මහා නිදාන සූත්‍රයේ කියන එක. මහා නිදාන සූත්‍රය.
මධ්‍යමනිකා
මහා නිදාන සූත්‍රය තියෙන්නේ දීඝනිකායේ. ඒක ගොඩාක් දිග සූත්‍රයක්. පටිච්ච සමුප්පාදේ මෙන්න මෙහෙමත් දැනගන්න ඕන කියලා ආනන්ද හැඳුරට වෙනස් විදිහකට විස්තර කරගෙන යනවා. දැන් ඔయిత කලින් පටිච්ච සමුප්පාදේ කියපු තැන් වල තියෙන්නේ නාම රූප පත්‍ය සලායතනම් සලායතන පත්‍ය පස්සෝ කියලා. මෙතන කෙලින්ම නාම රූප පත්‍ය පස්සෝ කියන එක මෙන්න මේ ආකාරයෙන් දැනගන්න ඕන කියලා කියාගෙන යනවා. ඔය දෙක අතරෙමයි ආයතනත් හටගන්නේ. ඇයි නාමේ මේ පැත්තේ රූපේ අර පැත්තේ ඒක දකින්න ආයතනයක් ඕන. ତର මේ හිතයි ලෝකෙයි සම්බන්ධ කරන මැද තියෙන ආයතන ටික තමයි සලආයතන. ତେබේ ඒ ආයතන වලට කොටු වෙලා තමයි අපි අපිට එළියේ රූප දකින්න බෑ ආයතන වලින් තොරව. මේක තමයි කිව්වේ අර බිත්තර කටුවක් ඇතුලේ අපි ඉන්නේ කියලා. ආයතන හය. ආයතන හය හදලා තියෙන්නේත් අපි. අපට ඕන විදිහට ලෝකෙ දකින්න. නාම රූපයක් වෙලාමයි. නාම නැතුව රූපේ වෙන් කරලා දැනගන්න බෑ. නාම රූපෙමයි විඤ්ඤාණයට ආරම්භ. ඒතට ඒ නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා පස්සේ කියන එක හටගන්න නාම රූප පත්‍යය පස්සෝ. නාම රූප නිසා පස්සේ. නාම රූප පත්‍ය සලායතනෝ කිව්වත් හරි. ආයතන හය හදන්නෙත් මෙතන ඇත්ත දන්නේ තින්ද. නාම රූපයේ ඇත්ත දැක්කනම් ආයතන හදන්න විදිහකුත් නැහැ, අවශ්‍ය නැහැ. පස්සේ දෙන්නෙත් නැහැ. අනේ මට්ටම තමයි පස්ස නිරෝධය. දැන් අපි ඉන්නේ පස්ස සමුදේ. පස්සේ හටගන්න මට්ටමේ දැක්මේ තමයි ලෝකිතයි තියෙන්නම්. අර ලෝකෝත්තර දැක්මේදි තමයි පස්ස නිරෝධයක් ගැන හිතාගන්නවත් පුළුවන්. දැන් තේරුණාද අර සාමුදුරන්ට ගහක් වැටෙනවා කියලා ඈ? අතර රහතන් වහන්සේට වගේ තමයි ඒක. අපට ගහක් වැටුණාට රහතන් වහන්සේට ගහක් වැටෙන්නේ නැහැ. එක්කෝ ඒක තමයි එක්කෝ ඇහෙන් දැකීමක් තියෙනවා නැත්නම් කණෙන් ඇසීමක් තියෙනවා. ඒ කියන්නේ දැකීම හරි ඇසීම හරි තියෙනවා මිසක් එතනින් එහාට දකින දෙයක් හරි අහන දෙයක් හරි පණවන්නේ. ඒක රූපයක් නේ. ඒ මට්ටමට යන්නේ නැහැ. මෙතනම ඇත්ත දකිනවා. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඒකට තමයි දිත්තේ දිත්තමත්තන් නැත්තම් සුතේ සුතමත්තන්. එතකොට අල්ලගන්න දෙයක් පිහිටන්නේ නැහැ. අල්ලගන්න දෙයක් පිහිටන්නේත් නැහැ. ඒ දේ අත්දකින්න මේ පැත්තේ මම පිහිටන්නේ නැහැ. ඒ මට්ටම මේ ආයතන ටිකෙන් නම් ඔය වගේ දෙයක් ඉතින් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනත් ලොකු ප්‍රඥාවක් තියෙනවා. මේක අහගෙන ඉන්නකොට නිකන් හරි තේරුම් ගන්නත් සෑහෙන නුවණක් වැඩිලා තියෙනවා. නැත්තම් ඔබ කියා දෙන්නත් අමාරුයි. තෙන් හොඳයි ඒක ප්‍රඥාවේ වැඩිවීමක්.
සංඥානේ තනින් හිතන්න බෑනේ.
බෑ. දැන් මේ බුදු දහමේ තියෙන හරය ඕකයි. කිසිම දෙයකට තනියම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඉන්න බෑ. හේතු ප්‍රත්‍යමයි. පටිච්ච සමුප්පන්නමයි. නාම රූපේ නැතුව විඥානෙට ඉන්න බෑ. විඥානේ නැතුව නාම රූපේට පිහිටන්නත් බෑ. විඥානයකට අහු වුනේ නැත්නම් රූපයක් ගැන කොහෙත්ම කතා කරන්න බෑ. මම මුලින් කිව්වේ. නාමයට තනියෙන් හිටින්නත් බෑ. එහෙම දෙයක් උත් තියෙනවා. රූපයකට ඒක අපි ලෝකෙට අයිති මට්ටමකින් හිතන එක. ඔය කතා කරන්නේ ලෝකෙට අයිති මට්ටමේ කතා කරන අය. දැන් රූපේ කියන්නේ මොකද්ද? ශරීරය. නේද? ඒතර ශරීරය කියන රූපය දැන් එළියේ තියෙනවා කියලා බාර අරන්නේ ඔක කතා කරන්නේ. දැන් ලෝකෙට අහු වෙලා ලෝකෙට අයිති දෙයක් අල්ලගෙන ශරීරය උපාදාන කරලා. මරණය තියෙන්නේ ලෝකෙට අයිති අයට විතරයි. ආතන් වහන්සේට මරණේ
නෑ.
අපට වෙනවා. ඔව් ඒවා තියෙන්නේ කාටද? ලෝකෙට අයිති අයට. අපි තමයි ගිහිල්ලා එකතු කරගන්නේ. ආතන් වහන්සේට ඒක වැඩක් නෑ. මොකටද තියාගෙන ඉන්නේ? වන්දනාමාන කරන්න. මොකටද වන්දනාමාන කරන්නේ? පින් කරගන්න. ඇයි පින් කරගන්නේ? සසරි ආසප වෙන්නේ. ඇයි
පින්
ඒ කිව්වේ මේ දුක් විඳින අපාගත වෙන සත්වය දැකලා ඕකට වැඳලවත් දිවි ලෝකේ යන්නේ. ඒ කියන්නේ සුගතියක උපදින. ඒවා බලවත් කුසල කර්මයි. ඒක කියන්නේ මතක තියාගන්න මේ ධර්මයේ තේරුම් ගන්න අමාරු අයට අඩුගානේ ඕකවත් කරලා
සප ටිකක් විඳින්න.
සප විඳින්න නෙමෙයි ආයේ සුගතියක ඉපදිලා ඒ කාලෙවත් මේක අවබෝධ කරගන්න මේ මොකද සුගතියක ඉපදුනොත් විතරයි ධර්මය අහන්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන්. දුගතිගාමී වුණොත් ඒ අවස්ථාවක් නැති වෙනවනේ. එතකොට අපිට දැන් පින් කරාම ඒ සුගතිගාමී වෙන අවස්ථා වැඩිනේ. එතකොට ධර්මය අහන්න අවබෝධ කරන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. අපාගත වුණොත් ඒවා මොහොත්ම අහුවෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ සත්වයා ගැන අනුකම්පාවකින් තමයි අර පින් කරන හැටිත් කියාවෙන්නේ. එතකොට පින් වර්ග කරලා තියෙන්නේ මේවා වැඩිපුර අනුසස් තියනවා මේවා අඩුයි එහෙම වර්ග කරලා පෙන්නන්නේ ඒ නුවණ තියෙන පින් කරන්න බය වෙන්න එපා ඉතින් ඔය කතා වලින් ඒ කතා වලින් තේරුම් ගන්න
තියෙනවා
ඒ Taman දැනගන්න ඕනේ ඒ කතා වලින් මොකද්ද අපි ගන්න ඕනේ අපට ගන්න තියෙන්නේ
මොකද දිව්‍ය ලෝකේ ගිහිල්ලා
නෑ මොනවද අපට ගන්න තියෙන්නේ ඔය කතා වලින්
ඒක ගැන වද කරන්න නැතුව ඉන්නේ
නෑ ඒ වයින් ගන්න දේවල් තියෙනවා දැන් ඔය කර්මඵල විපාක දෙන හැටි හඳුන් දෙන්නුම් කරනවා ඒ දැක්මත් දව වෙනවා මේ කර්ම කළොත් මෙහෙම විපාක
තියෙනවා
කියන්නේ ඒක තමයි මං කියේ අර කර්ම වර්ග කරලා තියෙනකොට එක පැත්තකින් අපට පෙන්වලා දෙනවා කොහොමද අකුසල කර්ම වලින් දුර වෙන්නේ කුසල ධර්ම වැඩි කරගන්න ඒකම ධර්මයේ පැත්තෙන් පෙන්නනවා ඔය කුසල කරාටම වැඩක් නැහැ ධර්මය අනුව සම්මා දිට්ඨිය ඇති කරගෙන ලෝකෝත්තර මාර්ගයේ වැඩුවොත් විතරයි මේකෙන් ගැලවීම නැත්තම් කොච්චර දුගති සුගති වල ඉපදුනත් ආයේ කවද හරි දුගති ගාමි වෙන්න වෙනවා. එහෙම වුණත් ආයේ ගොඩේමක් එයිද කියලා කියන්න බෑ. එහෙම භයානක තත්ත්වයක් තියෙනවා කියන එකත් තේරුම් ගන්න ඕන. ඒ බය ඉන්න තමයි ওই කතා ඉතින් මේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ. ජාතක කතා එහෙම කියා දීලා තියෙන්නේ ඔය බය ඇති කරන්න. අපාය ගැන දිව්‍ය ලෝක ගැන කියා දීලා තියෙන්නේ ඒවා එහෙමම තියෙන හින්දා. හරි. ඒකත් උදව් වෙනවා අපිට නුවණින් දකින්න මේකේ තියෙන භයානකකම තේරුම් අරන්. අන්න හරි. වීරිය වඩන්න. අප්‍රමාදී වෙන්න උදව් වෙන්න තමයි ඒව ටික තියෙන්නේ. නැතුව ලස්සනට කතාවක් අහගෙන ඉන්න නෙමෙයි මේ මේකෙන්.
නෑ මොකද ඒකෙන් ඒ
දකින්න.
අතරින් දිගා මිනිස්සු නිකන්. පුරාගෙන
තමයි කියලා. නෑ ඒක ඉතින් ඒ ඒවා ගන්න ප්‍රඥාවේ මට්ටම අනුව එක එක විදිහට ගන්න. හරි.
හොඳයි. ඉතින් අපි මුන්නටම බය වෙලා ඉන්නේ තව බය කරන්නේ නැහැ.
බය වෙන්න දෙයක් නැහැ ධර්මයේ දකින්නකොට බය නැති වෙනවා. හඳයි එහෙනම් දැන් සතුටු වෙන්න පුළුවන්. අදත් භාවනා කළා, ධර්ම සාකච්ඡා කළා, ප්‍රඥාව වැඩෙන්න හේතු වුණා, සීල සමාධි ප්‍රඥා වඩලා උතුම් අනුසස් වැඩි මහානිසංස කුසල කර්ම සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රය සතුරු උපද්‍රවයක් ලෙඩ රෝගයක් වෙන්න තියෙනවා ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. එවැගේම මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. යෝගෙන් මේ අපේ අවිද්‍යාව හින්දා කරන කර්ම සංඛාර. මේ සබ්බේ සංඛාරා ඒව අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට අරමුණ ධම්ම සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැ අනත්තාති. මේ බව ඇත්ත ඇති හැටි හිට තේරුම් යන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනා. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාසං.